නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි අර ඉරිදා දවසේ මේ විදිහට පිරිසක් විදිහට එකතු වෙලා ඉන්නවා. අර සුපුරුදු ඉරිදා දවසේ වැඩසටහනට එකතු වෙලා ඉන්න. ඉතින් අපි මොකටද මේ එකතු වෙලා ඉන්නේ? යම්කිසි මේ සතිය වඩන පිරිසකට ඒ යම්කිසි උපදේශ මාලාවක් යම්කිසි අනුග්‍රහයක් දක්වන්න තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් එහෙම එකතු වෙච්ච පිරිසකට තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ පිරිසට මම අදත් අර සුපුරුදු විදිහට මුලින් යම්කිසි දේශනාවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විනාඩි 20ක් 30ක් අරගෙන යම් කිසි ධර්ම දේශනාවක් කළා. එතනින් පස්සේ අපි ඊළඟට අර ප්‍රශ්න ගැටළු වලට ඒ තමුන්ගේ කම් භාවනා අත්දැකීම පිළිබඳ සාකච්ඡා කරන්න යොමු වෙමු. ඉතින් මුලින්ම මතක් කරොත්, මුලින්ම පොඩ්ඩක් මේකට අද පාදමක් පසුබිමක් හදාගත්තොත් මම කැමති පොඩි කතාවක් ඉදිරියෙන් තියන්න. යම් කිසි කතාවක් ඉදිරියෙන් තියලා අනේ කතාවෙන් මේකට පාදමක් හදාගන්න මම කැමතියි. ඉතින් මේක මේ හැබැයි ධර්මයේ සඳහන් වෙන කතාවක් නම් නෙමෙයි, වෙනම විදිහේ කතාවක් තමයි කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඕකේ මොකද්ද කතාව? මෙන්න මේ චීනේ යම්කිසි දුරබැහැර ප්‍රාන්තයක ඉන්දියා බොහොම දක්ෂ සටන්කාරයෙක්, ඒ යම්කිසි ඒ අපි හිතමු ඒ කුන්ෆු වගේ මොකක් හරි එක සටන් ශිල්පයක බොහොම ඉහළට දක්ෂතාවයක් වර්ධනය කරගත්ත, බොහොම ඉහළට තමුන්ගේ ශක්තිය දියුණු කරගත්ත මනුස්සෙක් ඉන්දියා. ඉතින් මේ මනුස්සයා බොහොම අහිංසක මනුස්සෙක්, කාටවත් කිසි කරදරයක් නැහැ, තමුන්ගේ පාඩුවේ බොහොම නිවිසන සිල්ලි ජීවත් වෙන මනුස්සෙක්. ඉතින් කොහොම හරි මොකක් හරි ගැටලුවක් නිසා ඒ තමුන් ඉඳපු දුර බැහැර ප්‍රාන්තය අතහැරලා මේ මනුස්සයාට තමුන්ගේ ඒ දරු පවුලත් එක්ක ඒ හොංකොං කියන පළාතට එන්න සිද්ධ වුණා. ඒ චීනෙම බොහොම නාගරීකරණය වෙච්ච ප්‍රදේශයකට එන්න සිද්ධ වුණා. ඉතින් එහෙම ඇවිල්ලා මේ කාලේ ගත කරනකොට මේ මනුස්සයාට කුඩා දරුවෙක් ඉන්නවා. ඒ තමන්ගේ පවුලක් තියෙනවා පෝෂණය කරන්න. ඉතින් මේ මනුස්සයාට වෙන ශිල්පයක් මුකුත් හැකියාවක් නැහැ. වෙන ශිල්පයක් මුකුත් උපයා ගන්න පුළුවන් ශිල්පයක්, මුදල් උපයා ගන්න පුළුවන් ශිල්පයක් වෙන මුකුත් මේ තැනත්ත දන්නේ නැහැ. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? අර තමුන්ට හුරු පුරුදු දේ යොදාගෙන, මොකද මේ සටන් කලාව කියන දේ තමුන් බොහොම හුරු පුරුදු කරපු දෙයක්, අනේක යොදාගෙන මේ ජීවිතේ ගැට ගහ ගන්න උත්සාහවත් වෙනවා. ඒ සඳහා මුදලක් උපය ගන්න උත්සාහවත් වෙනවා. ඉතින් මේ තැනත මොකද කරන්නේ? මෙන්න මේ සටන් කලාව උගන්වන්න පෙළඹෙනවා. ඒ වටපිටාව ඉන්න ශිෂ්‍යයන්ට මෙන්න මේ සටන් කලාව උගන්වන්න පෙළඹෙනවා. ඉතින් එහෙම පෙළඹිලා යම් කිසි ටික දවසක් වැඩ කටයුතු කරගෙන යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ වටපිටාවේ ඉන්නවනේ තව පිරිසක්, මේ සටන් කලාවට බැසගත්ත ඒ ආචාර්යවරු පිරිසක් මෙන්න මේ ප්‍රදේශේ ඉන්නවා. මේ පිරිස කියනවා මේ තැනත්තට, මොකද්ද ඔයාට එහෙම ආවට ගියාට මෙහෙ ඇවිල්ලා එහෙම උගන්වන්න අපි අවස්ථාවක් දෙන්නේ නැහැ. අපේ සංගමයක් තියෙනවා. ඒ සංගමයේ හැටියට එහෙම ආවට ගියාට ඇවිල්ලා උගන්වන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? අන අපි කරන අභියෝගේ බාර ගන්න ඕනේ. අපි කරන අභියෝගේ බාර අරගෙන ඒකෙන් දිනුවොත්, සාර්ථකව ඒකට මුහුණ දුන්නොත් අන්න මෙහෙ ඇවිල්ලා ඔය උගන්වන්න පුළුවන් කියලා මේ තැනත්තට යම්කිසි අභියෝගයක් කරනවා. අර බොහොම අහිංසක තමුන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න මිනිස්සයා. ඉතින් එහෙම අභියෝගයක් කරාම ඉතින් මේක බාර ගන්න සිද්ධ වෙනවානේ. ජීවිතය ගැට ගහ ගන්න විදිහක් නැහැනේ. ඉතින් මොකද වෙන්නේ? අන්න යම් කිසි අවස්ථාවක් යොදාගෙන මෙන්න මේ අර සටන් කාරයෝන්ගේ සංගමේ, ඒ ආචාර්යවරුන්ගේ සංගමේ සියලු දෙනාම රැස් වෙලා මේ තැනැත්තට ඒ සභාවට එන්න කියනවා. සභාවට එන්න කියලා අමුතු විදිහේ අභියෝගයක් කරන. මොකද්ද කරන අභියෝගේ? ඒ යම් කිසි මේසයක් තියෙනවා. ඒ මේසේ උඩ මෙන්න මේ සභාවෙන් එන අභියෝග මේ තැනත්ත බාර ගන්න ඕනේ. අර මේසේ උඩ සටන් කරන්න ඕනේ, මේ අභියෝග බාර ගන්න ඕනේ. ඒ අභියෝග බාරගෙන මේ මේසේ උඩ මේ අභියෝග ටික ඉවර වෙන තාක්කල් රැඳිලා ඉඳියොත්, පරාජයට පත් නොවි රැඳිලා ඉඳියොත්, අර ආචාර්යවරුන්ගෙන් එන අභියෝග පරාජයට පත් නොවි දරා ගන්න පුළුවන් වුණොත් අන්න මෙහෙ උගන්නන්න අවස්ථාවක් අපි ලබා දෙනවා කියලා මේ පිරිස කියනවා. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? අන්න එහෙනම් මේ සුඩ නැගලා කට්ටියට ආමන්ත්‍රණය කරනවා. මම මෙහෙම කෙනෙක්, මම මේ පලාතෙන් ආවේ, මෙන්න මෙයා තමයි මගේ ගුරුවරයා, මට මේකේ උගන්වන්න මම කැමැත්තක් තියෙනවා. මේ සටන් කලාව පිරිසට කියලා දෙන්න මට කැමැත්තක් තියෙනවා. ඒකට මේ ආචාර්යවරු පිරිස මට අනුග්‍රහ කරන සේක්වා කියලා ඔන්න ඉල්ලලා සිටිනවා. ඉතින් ඔන්න ඉතින් මොකද වෙන්නේ, වටපිටාවේ කට්ටිය වටපිට බලලා ඔන්න එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා පළවෙනියට මේ තැනැත්තට අභියෝග කරන්න. මේ අලුතෙන් ආපු ආචාර්යවරයාට අභියෝග කරන්න එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ පිරිස දන්නේ නැහැ මේ තැනැත්තාගේ තියෙන ශක්තිය පිළිබඳ, මේ තැනැත්තාගේ තියෙන හැකියාව පිළිබඳ මේ පිරිස දන්නේ නැහැ. ඉතින් දන්නේ නැතුව ඔහොම ඉදිරිපත් වෙලා ඔන්න පළවෙනියා අර මේ සුඩට නැගලා ඔන්න සටනට තමයි සැරසෙන්නේ. ඉතින් එහෙම සැරසුණාම ඔන්න සුළු මොහොතක් යනකොට දැන් එක්කෙනෙක් සටනට එළඹිලා අනිත් පිරිස බලාගෙන ඉන්නවා. අනිත් පිරිස බලාගෙන ඉන්නවා. ඉතින් මේ සටනට එළඹිච්ච තැනැත්තට අන්න මේ තමුන්ගේ ප්‍රතිවාදියාගේ ස්වරූපේ හරියටම පැහැදිලි වෙනවා. හරියට මේ අත්දැකීම ලබන්න පුළුවන් හැකියාවක් එනවා. අර බලා ඉන්න පිරිසටත් යම්කිසි අදහසක් එනවා. නමුත් ඊට වැඩිය අන්න අර සටනට එළඹිච්ච තැනැත්තට මේ ප්‍රතිවාදියාගේ ස්වරූපේ මේ මම ගනුදෙනු කරන්නේ මොන වගේ තැනැත්තෙක්ද, තැනැත්තෙක් සමගද කියන දේ අන්න ටිකෙන් ටික අවබෝධ වෙනවා. ඉතින් බොහෝම අර තමුන්ගේ එල්ල කරන හැම ප්‍රහාරයකටම ඒ වැළැක්වීම් ප්‍රහාරයක් ප්‍රතිප්‍රහාරයක් හම්බ වෙනවා. හැබැයි ඒත් අර ප්‍රතිපහාරයක් ලැබුණාට මොකද, අර කරන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් මිසක් ඒ වෙනුවට මෙතනත්තට ප්‍රහාර එල්ල කරන්න අර ප්‍රතිවාදිය තාම යොමු වෙන්නේ නැහැ. අර අපි සඳහන් කරන ආචාර්යවරයා යොමු වෙන්නේ නැහැ. ඒ වෙනුවට එල්ල කරන ප්‍රහාරයකට අන්න ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනවා. එල්ල කරන ප්‍රහාරයක් වළක්වනවා. ඔන්න ඒ විදිහට සටනක් යනවා. ඉතින් කොහොම හරි විනාඩි කීපයක් යනකොට අන්න අර ඉදිරිපත් වෙච්ච අභියෝග කරන්න ඉදිරිපත් වෙච්ච තැනැත්තා බොහෝම අපහසුතාවයකට පත් වෙලා ඔන්න මේසේ පුරාවට එහෙම විසි වෙලා ඔන්න ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටිලා අන්න තව පාරක් සටන් කරන්න ගිහිල්ලා මොකද වෙන්නේ, මේසෙන් එළියටත් විසි වෙනවා. තමන්ගේ ඉන්දියා ආසනේ දිහාවට අන්න මූණ ඇතිලිගෙන බඩ ගාගෙන යන ස්වරූපයකට පත් වෙනවා. ගිහිල්ලා බොහොම අමාරුවෙන් අර තමන් අර කලින් වාඩි වෙලා ඉඳිය පුටුවට පිවිසෙනවා. පිවිසිලා තමන්ගේ ශරීරය අන්තං එක්රැස් කරගන්නවා. එක්රැස් කරගෙන ඔන්න තව ටිකක් මොහොතක් යනකොට මෙන්න දෙවනි අභියෝගකාරයෙක් ඉදිරිපත් වෙනවා. දෙවැනි අභියෝගකාරයෙක් ඉදිරිපත් වෙනවා. දැන් අර මුලින් අභියෝග කරපු තැනැත්තා, මුලින් සටනට එළිමිච්ච තැනැත්තා මෙන්න මේ දෙවැනි අභියෝගකාරයාට, දෙවැනියට අභියෝග කරන ආචාර්යවරයාට කතා කරලා අමුතු විදිහේ කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? ආචාර්යතුමනි, මේ මේසේ හරියට ලිස්සනවා. මෙයා මේසේ හරියට ලිස්සනවා. ඒකින්ද පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා මෙන්න මේ විදිහේ වචනයක් කියනවා. අර සටනට එළඹෙන්න බලාපොරොත්තු වෙන දෙවැනි අභියෝග කරන ආචාර්යවරයාට කියනවා, "ඔනේ මේසේ හරියට ලිස්සනවා. ඔයා හරියට ලිස්සන මේසයක් තියෙන්නේ. ඒකින්ද පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා අර තමුන්ගේ අත්දැකීමෙන්ම කියනවා." තමුන්ගේ අත්දැකීමෙන්ම කියනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ ලිස්සන මේසේ ගැන කියන කතාව කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න බැලුවොත්, මේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ මොකද්ද? ඔය අභියෝගයට ඉදිරිපත් වෙලා ඉන්න තැනැත්තා, ඔය මේසේ උඩට නැගිලා ඉන්න තැනැත්තා, එහෙම ලේසි පහසු තැනැත්තෙක් නෙමෙයි. ඒකෙන්ද අභියෝග කරන්න ගියාට පරිස්සමෙන් ඔය මේසේ ටිකක් ලිස්සනවා කියලා තමයි කියන්නේ. මේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ ඔය සටනට ගියාට තේරුමක් නැහැ, ඕක බහ භයානක සටනක් කියලා අන්න ව්‍යංගාර්ථයෙන් කියනවා. තමුන්ගේ අත්දැකීමෙන් කියනවා. අන්න අර බලා ඉන්දිය පිරිසට කියනවා. ඉතින් ඔන්න මේසේ ලිස්සන කතාවත් එක්ක තමයි අපි අද ඉදිරියට යන්න කැමැත්ත තියෙන්නේ. අර මේසේ ලිස්සන කතාවත් එක්ක තමයි මම මේ පිරිසව ඉදිරියට අරගෙන යන්න කැමැත්ත තියෙන්නේ. මොකද්ද? අන්න අර සටනට පියුසුනාට මේකට ගියාට මොකද වෙන? මේ මේසේ පොඩ්ඩක් අපි හිතනවට වැඩිය ලිස්සන සුළු මේසක තමයි අපි මේ වැඩ කටයුතු කරන්නේ. අපි හිතනවට වැඩිය භයානක මේසක තමයි අපි මේ දුවලා පැනලා වැඩ කටයුතු කරන්නේ. ඉතින් ওই බාහිර ලෝකෙ දිහා බැලුවොත් මේ පින්නතුන්ට දකින්න පුළුවන් නොයෙකුත් ආකාරයෙන් තමුන්ගේ යහපත, එයා අභිවෘද්ධිය සලස ගන්න උත්සාහ කරන මිනිස්සු. ඒ නොයෙක් ආකාරයෙන් තමුන්ගේ යහපත සලස ගන්න කටයුතු කරන මිනිස්සු දකින්න පුළුවන්. ඉතින් ওই ශික්ෂාපද කියලා જાති තියෙන ඒව කඩාගෙන බිඳගෙන ඒවය පිළිබඳ අපේක්ෂාවක් නැතුව යන පිරිස් දැක්කහම අපිට හිතෙනවා බොහොම වේගෙන් ගමනක යනවා. බොහොම වේගවත් ගමනක යනවා. බොහොම ආකර්ෂණීය ගමනක යනවා. බොහොම අහස අල්ලන ප්‍රමාණයට ඉහළට යනවා කියලා අපිට පේනවා. දැන් ඔය අනුන් මංකොල්ල කාලා ජීවත් වෙන කෙනෙක්, අනුන්ගෙන් සල්ලි උදුරගෙන සොරකම් කරගෙන ජීවත් වෙන කෙනෙක් නොයෙකුත් වෘත්තීන් මාර්ගෙන් වෙන්න පුළුවන්, නීති විරෝධී මාර්ගවලින් වෙන්න පුළුවන්, නීත්‍යානුකූල මාර්ගවලින් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට වැඩ කටයුතු කරන කෙනෙක් ගැන අපිට බැලුවොත් පේනවා අන්න මොකද්ද මේ තැනත්තා බොහොම වේගෙන් ඉහළට යනවා. බොහොම ඒ ළඟාවෙන්න පුළුවන් ඉලක්ක බොහොම ආකර්ශනීය විදිහට ළඟා වෙනවා. බොහොම කෙටි කාලෙකින් ළඟා වෙනවා. ඒ වගේ ඔය තව කට වචනේ ගත්තත් ඔය දිව කියන දේ ඇට නැති දිවනේ තියෙන්නේ. ඕන පැත්තකට නවන්න පුළුවන්. ඕන ඕන විදිහට දේවල් කියන්න පුළුවන්. ඕන දිහාවකට හදලා ඕන සිදුවීමකට හදලා කියන්න පුළුවන්. ඉතින් එහෙම කියන කට්ටිය, එහෙම කතා කරන කට්ටිය අපිට පේනවා අන්න බොහොම ආකර්ශනීය විදිහට ඉදිරියට යනවා. බොහොම වේගෙන් ඉදිරියට යනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම තව පිරිස ඉන්නවා මොනවද? අන්න බල්ලව මරලා හරි කමක් නැහැ. සල්ලි හම්බ කරන්න තමයි මේගොල්ලන්ගේ තියරිය තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ධර්මතාවයේ තියෙන්නේ. ඉතින් ඕන විදිහක වැඩ කටයුතු කරගෙන සල්ලි හම්බ කරනවා. බොහොම ලස්සනට යාන වාහන වලින් බොහොම ලස්සනට ඒ දරුපවුල් තියාගෙන බොහොම ඉහළ විදිහට දේපල වස්තු එක්රැස් කරගෙන වැඩ කටයුතු කරනවා. ඉතින් මෙහෙම වැඩ කටයුතු පිරිස් කරන පිරිස් දැක්කහම මේ ශික්ෂාපදයක් ගැන අපේක්ෂාවක්, එහෙම නැත්නම් මේ ධර්මය ගැන අපේක්ෂාවක් තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට අධෛර්යමත් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ අධෛර්යමත් ස්වරූපයක් තමුන් තුළ ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අර වැරදි මාර්ගයට යමු වුණා නම් මටත් මේ විදිහේ සාර්ථකත්වයක්, මේ විදිහේ වේගවත් ගමනක් ඇති කරගන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. නමුත් ඇත්තටම මෙන්න මේ යන වේගවත් ගමන, මෙන්න මේ විදිහේ වේගවත් ගමනක් යන කෙනෙක්ට, ඒ වගේම මේ විදිහේ මේ වේදිකාවේ බොහොම අගේට නර්තන පවත්වන, බොහොම හොඳ රැඟුම් දක්වන කෙනෙක්ට අපි කියනවා අන්න අර මේසේ කතාව. ඔය වැඩිය දඟලන්න එපා. ඔය මේසේ ලිස්සන සුළු මේසයක්. ඔය මේසේ බොහොම ලිස්සන සුළු මේසයක්. ඕකේ දැඟලුවට ඕකේ බොහොම ලස්සනට රඟ දැක්වීම් කරාට ඒවයි බල විපාක තියනවා කියන එක අපි ඒ වගේ පුද්ගලයන්ට කියනවා. ඒ ධර්ම මාර්ගයට යොමු වෙච්ච කෙනෙක් අර පුද්ගලය දිහා බලලා කියනවා ඔය දැඟලුවට මොකද ඔය මේසේ බොහොම ලිස්සන සුළු මේසයක්. ඕකේ වැඩිය සෙල්ලම් දාන්න යන්න එපා කියලා අපි ඒ වගේ පිරිස්සලට කියනවා. මොකද්ද හේතුව? මේ මේසේ ඇත්තරම බොහොම ලිස්සන සුළු මේසයක්. ඔය මේසේ අපි හිතනවාට වඩා බොහොම භයානක මේසයක්. දැන් අපිට මේ ධර්මතාවයේ තේරෙන්නේ නැහැ මොකක් හින්දද? අපි මේ ලබලා තියෙන தත්ත්වේ නිසා. අර අපායේ බ්‍රේක් එකක් වගේ අවස්ථාවක් අපිට අහුවෙලා තියෙනවා. අර අපායේ ගිහිල්ලා ඔන්න මිනිස්සෙක් යම රජුරෝ බොහොම නම් මේ සීලි විදියට කිව්වල කැමැති එකක් ගිහිල්ලා තෝරගන්න කියලා. කැමැති දඬුවමක් ගිහිල්ලා තෝරගන්න කියලා. ඉතින් මේ මිනිස්සේ යනවලු බලනවලු ඔන්න එක්කෙනෙක් අර කටුම් බිලි නගිනවලු, තව කෙනෙක් ලෝදිය බොනවලු, ඔහොම නොයෙකුත් වද වේදනා විඳිනවලු. නමුත් එක මිනිස්සෙක් විතරක් ඉන්නවලු මොකද්ද අර අසූචි බොහොම විශාල අසූචි පොකුණක බැහැලා සිගරට් එකක් බිබී එක්කෙනෙක් ඉන්නවලු. දුම් වැටියක් පානය කර කර එක්කෙනෙක් ඉන්නවලු. ඉතින් මේ මිනිස්සයා කල්පනා කරාලු අර අමාරු වැඩවලට තෝරගන්නේ මොකටද? මම මේක තෝරගන්නවා කියලා. අන්න එහෙනම් මං කැමති මේ දඬුවමට කියලා කිව්වලු. කියලා මොකද? අන්න බැහැලා සිගරට් එකක් බොන්න පටන් ගත්ත එතුළුළු ඔන්න බෙල් එකක් වැදුනලු. බෙල් එකක් වැදුන ගමන් කෝලා හරි විවේකී ඉවරයි. දැන් තමුසලා අනිත් පැත්ත හැරෙනවලා. ඒ කියන්නේ ඔළුවෙන් හිටගෙන තමයි ඉන්න තියෙන්නේ අර අසූචි පොකුණේ. හැබැයි අන්න විවේක වේලාවක් අහු වෙලා තියෙනවා. අර සිගරට් එකක් බොන වෙලාවක් අහු වෙලා තියෙනවා. ඉතින් මේ තැනත්තා මේ දකින තැනත්තා මොකද කරන්නේ? මේක දකින කෙනා මොකද කරන්නේ? හිතන කල්පනා කරනවා ආ මේ 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 මෙතෙන්ට එලා මේ සිගරට් එකක් බිබී ඉන්න තමයි තියෙන්නේ කියලා හිතනවා කල්පනා කරනවා. නමුත් ඇත්තටම මෙන්න මේ අර පොඩි බ්‍රේක් එකක් හම්බෙච්ච වෙලාවක්, අර තියෙන වද වේදනා වලින් පොඩ්ඩක් මිදිච්ච වෙලාවක් තමයි අපිට මේ හම්බෙලා තියෙන්නේ. එනේ මිදිච්ච වෙලාව දකින්න කෙනෙක් හිතනවා මේකේ මේ එච්චර ගැටලුවක් නැහැ. මේක අපිට ඕන විදිහට වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්. නමුත් අන්න යන්තම් වතුරෙන් පොඩ්ඩක් ඔළුව උඩට අරගත්ත, හුස්ම අරගන්න පොඩ්ඩක් ඉඩ පහසුවක් ලැබිච්ච අවස්ථාවක තමයි මේ ඉන්නේ. ඉතින් එහෙම අවස්ථාවක තමයි අපිට මෙහෙම දෙයක් හිතන්නත්, කල්පනා කරන්නත් පුළුවන් වෙන්නේ. අර ජටට වැටිච්ච අවස්ථාවක, යටට වැටිච්ච අවස්ථාවක මේ වගේ දෙයක් හිතන්න කල්පනා කරන්නවත් හැකියාවක් නැහැ. අර මහගෙදර වගේ මේ සත්තු වැඩි හරියක් ඉන්නේ මේ අපාය භූමිවල කියලා සඳහන් කරනවා. ඒ අපාය භූමිවල ඉන්නකන් ඒ දුක් වේදනා වින්දට මොකද මේවා හිතන්න කල්පනා කරන්න අවස්ථාවක්, මේකෙන් මිදීමක් ගැන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අන මිදීමක් ගැන අවස්ථාවක් ලැබිච්ච මේ වෙලාවේ අපි මොකද කරන්නේ? අන දුම් වැටියක් පානය කරන්න යනවා. එහෙම නැත්නම් බොහෝම ආකර්ෂණීය විදිහට අර වගේ රැඟුම් දක්වන්න යනවා. තමුන්ගේ වැඩ කීඩ පෙන්වන්න යනවා. ඉතින් එහෙම පෙන්වන කට්ටියට අපි කියනවා මොකද්ද ඔය මේසෙ ඔච්චර දැඟලුවාට බොහොම ලිස්සන සුළු මේසයක්. ඕකෙන් ඇදම් වැටිලා කොයි වෙලාවේ පොළවට කඩාපාත් වෙයිද කියලා කියන්න බෑ. පොළවට කඩාපාත් වෙන මොහොත කොයි වෙලාවේද කියලා කියන්න බෑ කියලා අම්ම අපි ඒ පුද්ගලයන්ට කියනවා. දැන් මේවා දකින කෙනෙක්, ඒ ධර්මයට යොමු වෙච්ච කෙනෙක් හිතනවා මේ කර්මය කියලා දෙයක් නැද්ද ඇත්තටම? මේ මිනිස්සු මෙහෙම කොහොමද මෙච්චර වැඩ කටයුතු කරගෙන ඉන්නේ? කොහොමද මෙච්චර මේ අපරාධ කරගෙන මේ ජයට ජීවත් වෙන්නේ කොහොමද කියලා කෙනෙක් හිතනවා, කල්පනා කරනවා. නමුත් ඇත්තටම අන්න මේ මේසේ ලිස්සන සුළු මේසයක්. ඔය දැඟලුවට කොයි වෙලාවෙ මේකෙන් බිමට ඇදගෙන වැටෙයිද කියලා කියන්න බෑ. අන්න ඒ බව දැනගෙන කටයුතු කරන්න කියලා අපි මේ පුද්ගලයන්ට කියනවා. ඒ දැනගෙන මේක වැඩ කටයුතු කරන්න කියලා අපි මේ පුද්ගලයන්ට කියනවා. එහෙම දැනගත්ත කෙනෙක් මේ මේසේ ඔච්චර සෙල්ලම් දාන්න, ඔච්චර වැඩ දඟලන්න යන්නේ නැහැ. මොකද මේකේ භයානක ස්වභාවය මේ තැනතට ටිකෙන් ටික තියෙනවා. ඒ ටිකෙන් ටික ඒ පිළිබඳ දැනීමක් මේ තැනතට ඇති වෙනවා. ඉතින් ওই විදිහට ජීවත් වෙනකොට, ওই විදිහට ඕක පිළිබඳ දැනුවත් භාවයක් නැතුව ජීවත් වෙනකොට මොකද වෙන්නේ? අන්න තමුන්ගේ ජීවිත ඕන ඕන විදිහට ඒ සැප සම්පත් ලං කරගන්න, ඒවා විඳින්න මේ තැනත්තා පෙළඹෙන්න පුළුවන්. ඒ ධර්මයේ වෙනුවට අධර්මයේ දිහාවට නැමෙන්න මේ තැනත්තා පෙළඹෙන්න පුළුවන්. ඒ නැමුණාට මොකද? අන්න තමුන්ගේ වෙලාව ගැලපිනාම මෙන්න මේ කර්මය කියන දෙයක් ක්‍රියාත්මක වෙනවා. කර්මය කියන දෙයක් ක්‍රියාත්මක වෙනවා. හරියට අර ඉහලින් බොහොම උජාරුවට ගියපු අහස් යානෙක, බොහොම ලස්සනට අහසින් ගියපු අහස් යානෙක, බොහොම ලස්සනට අර පොළවේ ඉන්න මිනිස්සු දිහා බලාගෙන, අර පොළවේ තියෙන යාන වාහන ගිනි පෙට්ටි වගේ පේන තරමට ඉහලින් ගියපු ඒ යානෙකට අන්න එකපාරට ඉන්ධන ඉවරුණා වගේ, එකපාරට ඒකේ කාර්මික දෝෂයක් ඇති වුණා වගේ ඔන්න කඩාගෙන බිමට පාත් වෙනවා, කඩාගෙන පොළවට පාත් වෙනවා. මොකද වෙන්නේ? හරියට ඉන්ධන ඉවරුණා වගේ කඩාගෙන පොළොවට පාත් වෙනවා. ඉතින් බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා කියනවා මොකද්ද? න අන්තලිකේන සමුද්ද මජ්ජේ න පබ්බදානං විවරං පවිස්ස න විච්ඡතිසෝ ජගතිප්පදේසෝ යත්තටිතෝ මුංචෙය්‍ය පාපකම්මාති. මේ අහසට පැන නැග්ගත් න අන්තලිකේ, අහසට පැන නැග්ගත්, එහෙම නැත්නම් මේ මුහුද මැදට ගියත්, මුහුද මැදට ගියත්, එහෙම නැත්නම් මේ පර්වතයන්ගේ විවරයන් තුලට වැදුනත් මේ කර්මයෙන් කියලා දෙයින්, කර්මය කියන දෙයින් බේරෙන්න පුළුවන් භූමියක් මේ ලෝකේ නැහැ. එහෙම භූමියක් මේ ලෝකේ නැහැ. අන්න ඒ විදිහේ ස්ථානයක් මේ ලෝකේ නැහැ කියලා බුදුවරයෙක් පහළ වෙලා කියනවා. අහසට පැන නැගලා බේරෙන්නත් බෑ, මුහුද මැදට ගිහිල්ලා බේරෙන්නත් බෑ, ඒ වගේම පර්වතයන් තුල විවරයන් තුලට ගිහිල්ලා බේරෙන්නත් බෑ. ඒ විදිහේ භූමියක් මේ ලෝකේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අන අහසට පැන නැග්ගොත් අර ඉන්ධන ඉවරුණා වගේ එකපාරට ඇදගෙන පොළවට කඩාපාත් වෙනවා. මුහුදට වැදිලා බේරෙන්න හැදුවොත් අන්න මුහුදේ ගිලිලා අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් පර්වතය අර ඉන්න පර්වතේම කඩාගෙන ඇවිල්ලා තමුන්ගේ හිස යට කරගෙන යනවා. ඒ විදිහේ ධර්මතාවයක් මේ ලෝකේ තියෙනවා. ඒ විදිහේ නියාමතාවයක් මේ ලෝකේ තියෙනවා. අන්න ඒක නොදන්න තැනැත්තා ඒ පිළිබඳ මන්දෝස්ථායි වෙලා වැඩ කටයුතු කරනවා. හරියට අර මාරයා නිකන් ගිවිසුමක් ලියලා දීලා අස්සම් කළා තියෙනවා වගේ වැඩ කටයුතු කරනවා. මේ පිළිබඳ උනන්දුතාවයක් ඇති කරගන්නේ නැහැ. මේ තැනැත්තා හිතනවා මට තව බොහොම කල් තියෙනවා, තව බොහොම අවස්ථාව තියෙනවා. හරියට නිකන් මාරයාගේ ලියකියවිල්ලක් ලැබිලා වගේ, මම මෙච්චර කාලයක් යනකම් මේ ජීවිතේට අනතුරක් කරන්නේ නැහැ කියලා ලියලා අස්සම් කළා දීලා වගේ. අනිති මොකද වෙන්නේ? අන්න අවස්ථාව හැම අහසේ ඉඳියත්, මුහුද මැද ඉඳියත්, පර්වතයන් තුල ඉඳියත් අන්න ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මොකෙන්ද මේ ගැලවීමක් ලැබෙන්නේ නැත්තේ? ඔන්න කර්මය කියන දේ. කර්මය කියන දේ හැම වෙලේම මේ අපිට නොපෙනෙන, අපි පිටිපස්සෙන් වැඩ කටයුතු කරගෙන එන දෙයක්, අපි පිටිපස්සෙන්ම ගලාගෙන එන දෙයක්. අන්න ඒකෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ කියලා මේ තැනැත්තට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ කර්මය ගැන සඳහන් කරනකොට බුද්ධ දේශනාවේ මොකද්ද තියෙන්නේ? මෙන්න මේ චේතනාවම මම කර්මය විදිහට අඳුන්වනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. යම් කිසි දෙයක් හිතලා කල්පනා කළා කරලා මේ හිතෙන්, කයෙන්, වචනින් සිද්ධ කළොත් අන්න ඒක මේ කර්මය කියලා අඳුන්වනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ සඳහන් කරන්නේ. මහණෙනි, මෙන්න මේ චේතනාවම මම කර්මය කියලා අඳුන්නනවා. මෙන්න මේ චේතනාවක් සහිතව යම් කිසි දෙයක් හිතින් කයින් මනසෙන් කළොත් අන්න කර්ම රැස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අන්න ඒ රැස් වෙච්ච කර්මේ ඵල විපාක විඳින්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඔහොම න්‍යාමතාවයක්, ධර්මතාවයක් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඔහොම දෙයක් අහපු කෙනෙක් බොහෝ විට සංවේගයට පත් වෙනවා. සංවේගයට පත් වෙලා එක්කෝ ගන්නවා අනිත් පැත්තේ. කර්මයක් නෑ කියලා හිත වැඩ කටයුතු කරා, ඕන විදිහට පිස්සු කෙල කියලා ජීවිතය ගත කරා. ඊළඟට කල්පනා කරනවා මේ කර්මය තියෙනවා නම් අන්න මේ කර්මය නියතිවාදියක් කියලා මේ තැනැත්ත අදහසක් දාගන්නවා. මේක වෙනස් කරන්න බෑ කියලා අදහසක් දාගන්නවා. සියල්ලම කර්මයට බාර දීලා අන්න අපිට මේවා කරන්න දෙයක් නෑ, කර්මය තමයි කර්මය තමයි කිය කිය ඉන්න අවස්ථාවකුත් මේ තැනැත්ත උදා කරගන්නවා. අන්න ඒක මොකද, ඒකත් බුද්ධ මතය නෙමෙයි, ඒකත් බුද්ධ මතය නෙමෙයි. ඒ වුණාට අන්න නිගණ්ඨ මතයක් තමයි ඔය කියන්නේ. මේ කර්මයේ නියතිවාදියක් කියලා කියන්නේ නිගණ්ඨ මතයක්. අන්න බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා යම් කිසි ශාස්ත්‍රෝන් කෙනෙක් ඉන්නවා. මේ ශාස්ත්‍ර කියනවා මොකක්ද, අර නිගණ්ඨ මතේ යම් කිසි කර්මයක් කළොත්, අපි හිතමු ඒ සතෙක් මැරුවොත්, අන්නේ මරපු තැනැත්තා අපායට කැප වෙනවා. අපායට කැප වෙනවා. අපායට කැප වෙලා මේ තැනැත්තා අනිවාර්යෙන් අපාගත වෙනවා කියලා අන්න මේ ශාස්ත්‍රෝන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ වගේ ශාස්ත්‍රු කෙනෙක් සරණ යාමේ තියෙන භයානකත්වය. මොකද්ද මේ වගේ ශාස්ත්‍රු කෙනෙක් සරණ යනවා. ඔන්න කෙනෙක් කල්පනා කරනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියන මේ විදියට. මොකද්ද, අන්න සත්තු මැරුවොත් අනිවාර්ය අපාගත වෙනවා, සොරකම් කළොත් අනිවාර්ය අපාගත වෙනවා කියලා මේ තැනැත්තාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා. ඊළඟ මේ දැනත්ත කල්පනා කරනවා මගේ ජීවිත කාලය ඇතුළත මම සත්තු මරලා තියෙනවා, මගේ ජීවිත කාලය ඇතුළත මම සොරකම් කළා තියෙනවා, එහෙනම් මම අපායට කැප වෙලා ඉවරයි, මම අපායට කැප වෙලා ඉවරයි කියලා මෙන්න මේ තැනත්තා විශ්වාසයක් තමුන්ගේ හිතේ ඇති කරගන්නවා. එහෙම විශ්වාසයක් ඇති කරගෙන අන්න අර කර්මයෙන් මිදිලා යනවා වෙනුවට අන්න කර්මයේ නියතිවාදියක් කියලා අදහසක් තමන්ගේ හිතට දාගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාස්ත්‍ර කෙනෙක් සරණ ගිහිල්ලා මේ විදිහ අදහසක් ඔළුවට දාගත්තොත් මොකද්ද තියෙන භයානකත්වය, අන්න අපායේ ගිහිල්ලා තිබ්බා වගේ තමයි, අපායේ ගිහිල්ලා තිබ්බා වගේ තමයි මේ විදිහ හිතවිල්ලක් ඇතුව, මේ විදිහ අදහසක් ඇතුව, මේ විදිහ ශාස්ත්‍රුන් කෙනෙක්ගේ සරණක් ඇතුව මැරණයට පත් වෙන කෙනෙක් ආයේ අපායේ යවන්න දෙයක් නැහැ. අපායේ ගිහිල්ලා තිබ්බා වගේ. මොකද්ද අර හිතවිල්ලම තමුන්ගේ දිට්ඨියම හේතු වෙනවා මරණින් මත්තේ අපායේ උප්පත්ති ලබන්න. ඒ වෙනකොට මේ බුද්ධ මතය මොකද්ද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. බුද්ධ මතයේදී සඳහන් වෙන්නේ මොකද්ද, යම් ආකාරයකින් විඳිය යුතු ලෙස මේ කර්මය කරයිද, යම් ආකාරයකින් විඳිය යුතු ලෙස මේ කර්මය කරයිද, අන්න ඒ ඒ ආකාරයෙන් පරලෝ තත්ත්වය වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. අර පාප කර්මයක් කරොත් නියත වශයෙන් අපායට කැප වෙනවා කියන වෙනුවට අන්න විඳිය යුතු ලෙස යම් මේ කර්මය කරනවාද, ඒ තමුන්ගේ ජීවිතේ කොයි විදිහට ගත කරනවාද, අන්න ඒ අනුව අපායට හෝ වෙන තැනකට උප්පත්තියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ කියන කතාව අපි පොඩ්ඩක් ඔන්න උදාහරණකින් පැහැදිලි කරගන්න බලමු. බුදුරජාණන් වහන්සේ කියන ඔන්න පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. මේ පුද්ගලයෝ දෙන්නම යම් කිසි ප්‍රමාණික සුළු විදිහේ කර්මයක් කරනවා. අපි කියමු උනේ සතෙක් මරන වගේ කර්මයක් කරනවා. දැන් ඔන්න දෙන්නම එකම විදිහේ කර්මයක් කරනවා. සතෙක් මරන විදිහේ සුළු කර්මයක් මේ තැනැත්තන් දෙන්නම කරනවා. ඉතින් කරලා මොකද, ඔන්න පළවෙනියා ගැන සඳහන් කරනවා. පළවෙනියා ගැන සඳහන් කරන මොකද්ද, මේව සතෙක් මැරුවා මේ තැනැත්තා. ඉතින් ඉතුරු ජීවිත කාලය ගත කළා මේ තැනැත්තා අන්න අර කර්මයේ හේතුවෙන්, අර සුළු පාප කර්මයේ හේතුවෙන් අපායට කැප වෙනවා, අපායට වැදිනවා කියලා ඔන්න පළවෙනි පුද්ගලයා ගැන සඳහන් කරනවා. එහෙම කියලා කියන මොකද්ද මේකට හේතුව, අභාවිත කායෝ අභාවිත සීලෝ අභාවිත චිත්තෝ අභාවිත පඤ්ඤෝ. අන්න කයක් වඩලා නැහැ, කයක් වඩලා නැහැ, සීලයක් වඩලා නැහැ, සීලයක් වඩලා නැහැ, හිතක් වඩලා නැහැ, ප්‍රඥාවක් වඩලා නැහැ. අන්න ඒ විදිහට ජීවිත කාලය ගත කරපු මේ තැනැත්තා අර සුළු පාප කර්මයේ හේතුවෙන් අපායට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරන අර ඒ විදිහෙම පාප කර්මයක් කරපු දෙවනි තැනැත්තා ගැන, අර ඒ ප්‍රමාණයම පාප කර්මයක් කරපු දෙවනි තැනැත්තා ගැන සඳහන් කරනවා. මේ තැනැත්තාවන්නේ ජීවිත කාලය ගත කළා මොකද වෙන්නේ, මරණයෙන් මත්තේ සුගතියේ උප්පත්ති ලබනවා. මේ මනුස්ස ජීවිතයක් හරි ඊට උඩ ජීවිතයක් හරි ලබා ගන්නවා කියලා සඳහන් කරනවා. දැන් දෙන්නම පටන් ගත්ත එකම තැනින් අර එක විදිහේ අකුසල කර්මයක් කරා, එකෙක් අපාගත වුණා, අන්න දෙවනියා සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. දැන් නිගණ්ඨ මතට අනුව නම් මොකද වෙන්නේ, අන්න දෙන්නම අපායට තමයි යන්න ඕනේ. නමුත් මේ ධර්මයේ හිම එකක් නැහැ, මේ ධර්මයේ හිම එකක් නැහැ. ඒ වෙනුවට සඳහන් කරනවා මොකද්ද, අන්න දෙවනියා සුගතියට ගියා. හේතුව මොකද්ද, භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝ. අන්න මේ තැනැත්තා අර පාප කර්මයක් කරාට මොකද, කයක් වැඩුවා, සීලයක් වැඩුව හිතක් වැඩුව ප්‍රඥාවක් වැඩුව අන්න ඒක ප්‍රතිඵලයක් විදිහට අන්න සුගතිය ගිහිල උප්පත්ති ලබනවා කියලා සඳහන් කරනවා. ඔන්න එතකොට මේ ධර්මයෙන් තියෙන සැනසීම, මේ බුද්ධ ධර්මයෙන් තියෙන සැනසීම මොකද්ද? තමුන් කොයි විදිහේ අකුසල කර්ම පාප කර්ම කරත්, කොයි විදිහේ අතීත ජීවිත ගත කරත් අන්න මේ මොහොතේ ඉඳලා හරි දිසාවට හරව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කවදාවත් ප්‍රමාද වෙන්නේ නැහැ. කවදාවත් ප්‍රමාදයි කියලා කියලා ඉවර කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ ජීවිතේ කෙලවර වෙනකම් අන්න දවසක හරි දිසාවට හැරෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න ඒකින්දම තමයි මේ ශාසනේ අර අඟුලිමාල තෙරුන් වහන්සේ වගේ කෙනෙක්ට උනත් අන්න නිවන් දකින්න පුළුවන් හැකියාවක් ලැබුණේ ඒක නිසා. නැත්තම් අපිට හිතන්නක පොඩ්ඩක් ඔය කියපු විදිහට කරලා තියෙන දේවල් වල හැටියට 1000 කියන්නේ අඩුම නම්බරේනේ. 1000ට වැඩිය මරලා තියෙනවා. එතකොට 1000ට වැඩිය මිනිස්සුම මරපු කෙනෙක් කොහොමද මේ ශාසනේ නිවනක් ලබා ගන්නෙ? කොහොමද අපායෙන් මිදෙන්නේ කියලා කෙනෙක් හිතන්න කල්පනා කරන්න පුළුවන්. අර නිගන්ඨේ මතේ ගත්තොත් අන්න මරණයට කලින්ම අපාය ගිහිලා තියන්න ඕනේ කියලා කියන්න පුළුවන්. නමුත් ඇත්තටම අන්න අපාය ගියෙත් නැහැ. ඊළඟට වෙන උප්පත්තියක් ලැබුවෙත් නැහැ. ඒ වෙනුවට තමන් මේ දුක කරගත්තා. මොකද්ද අන්න බුදුරජාණන් වහන්සේගේ පෙන්වන මේ ප්‍රතිපදාව තුළින් යම් කිසි විදිහක විඳිය යුතු ලෙස කර්මය කරයිද අන්න ඒ විදිහට ප්‍රතිඵලය වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර පළවෙනියට සුළු කර්මයක් කරපු තැනැත්තා පායට ගියා. දෙවෙනියට ඒ යම් කිසි ඒ ප්‍රමාණෙම කර්මයක් කරපු තැනැත්තා අන්න සුගතිය උප්පත්තිය ලැබුවා. බලන්න මේ දෙක අතර වෙනස. ඉතින් මේක පෙන්වනවා මොකක්ද? අන්න අර ලුණු කැටයක උපමාවෙන් ලෝණපල සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ සඳහන් කරන මෙන්න මේ ලුණු කැටයක උපමාව දෙන්නේ. මෙන්න මේ කරන පාප කර්ම ටික ලුණු කැටයකට තමයි උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද්ද? මෙන්න මේ ලුණු කැටයක් අරගෙන අපි යම් කිසි පොඩි කෝප් එක වතුර සුළු ප්‍රමාණයක් තියෙන තැනක දිය කරනවා. එතකොට අහනවා, එතකොට ඒ වතුර ලුණු රස වෙනවද කියලා අහනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද්ද ඒකට හේතුව? අනර වතුර ප්‍රමාණය පොඩි. පොඩි වතුරක තමයි මේ ලුණු කැටය අපි දිය කරේ කියලා ඔන්න ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඒ වගේම අහනවා මේ ලුණු කැටයේම අරගෙන මේ ප්‍රමාණයම එකක් අරගෙන ගංගා නම් ගඟේ දිය කරොත් අන්න ඒ වතුරත් ලුණු රහ වෙනවද කියලා අහනවා. එතකොට කියනවා නැත්ත ස්වාමීනි. ඒකට හේතුව මොකද්ද? අන්න ගංගා නම් ගඟේ වතුර මහා විශාල ප්‍රමාණයක් තියෙනවා. අනන්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ලුණු කැටයකින් මේ වතුර ලුණු රස කරන්න බෑ. අන්න එහෙනම් මේ විදිහට හික්මෙන තැනත්තෙට මොකද්ද? අර පාප කර්ම වෙලා තියෙනවා. පාප කර්ම වුණාට මොකද? ඒ පාප කර්ම වලින් අපේ මේ වතුර එක ලුණු රස කරන්න බෑ. භාවිත කායෝ භාවිත සීලෝ. මේ කයක් වඩලා තියෙනවා, සීලයක් වඩලා තියෙනවා, හිතක් වඩලා තියෙනවා, ප්‍රඥාවක් වඩලා තියෙනවා. අන්න එහෙම වඩපු කෙනෙක්ට අර ලුණු කැටයකින් වතුර ලුණු රහ කරන්න බෑ. එහෙම නැත්නම් මේ හිත ওই පාප කර්ම වලින් දූෂණය කරන්න බෑ කියලා අත්දකින්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරමු. එහෙනම් මොකද්ද මේ භාවිත කතාව කියන්නේ? මොකද්ද මේ වඩන්න ඕනි කියලා කියන්නේ කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඉතින් එතෙන්දි මතක් කරන්න ඕනි දේ තමයි මොකද්ද? මෙන්න මේ සිහිය පිහිටවන්න උත්සාහවත් වෙන කෙනෙක් ගැන අපි පොඩි අදහසක් ගමු. මේ තැනැත්තා ඔන්න සිහියක් ඇති කරගන්න, තමන් පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න යම්කිසි උත්සාහයක් දරනවා. ඒ පිළිබඳ වීරයක් දරනවා. එහෙම දැරුව ගමන් මොකද වෙන්නේ? මේ තැනැත්තට බොහොම අපහසුතාවයක් තමයි දකින්න ලැබෙන්නේ. අර අභාවිත සිත, භාවිත නොකරන ලද නොවාඩන ලද සිත දකින්න ලැබෙනවා. නොවාඩන ලද කය දකින්න ලැබෙනවා. නොවාඩන ලද සීලයක් දකින්න ලැබෙනවා. නොවාඩන ලද ප්‍රඥාවක් දකින්න ලැබෙනවා. ඒ අපාගාමී හිත දකින්න ලැබෙනවා. ඉතින් මේ තැනත මොකද කරන්නේ? මේකෙන් මිදිලා ගිහිල්ලා අර පරණ පුරුදු මෝඩකමට වැටෙන්න තමයි කල්පනාව. ඉතින් පරණ පුරුදු මෝඩකමට වැටුණා කියන්නේ මොකද්ද? අන්න ඔය අපාගාමී හිතට දවසක මුහුණ දෙන්න වෙනවා. ඒ අපාගාමී හිත දවසක ඉදිරිපත් වෙනවා. මරණ වේලාව ඉදිරිපත් වෙනවා. මරණයෙන් මත් ඉතින් ඒක ස්ථිර ස්වභාවයටපත් වෙනවා. අර අපායකට ගිහිල්ලා ඇදගෙන වැටෙනවා. මොකද්ද හේතුව? අන්න භාවිත සිතක් වඩන්න උත්සාහයක් ගත්තේ නැහැ. ඒ පිළිබඳ අවස්ථාවක් යොදාගත්තේ නැහැ. ඒ වෙනුවට කල්යාව යව ඉන්දියා. කල්යාව යව ඉන්දියාට මොකද? අන්න ඒ පිළිබඳ අවස්ථාවක් උදා වෙන්න කලින්ම මැරිලා ගියා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම ඉදිරිපත් වෙන්නේ ඔන්න මරණ මොහොත ඉදිරිපත් වෙන්නේ මොකද්ද? ඔන්න ඔය නොවාඩන ලද සිත තමයි ඉදිරිපත් වෙන්නේ. ඔන්න ඔය අපාගාමී හිත තමයි ඉදිරිපත් වෙන්නේ. අනේ ඉතින් වඩපු කට්ටිය දන්නවා. ඔකට බැසගත්තු කට්ටිය දන්නවා කොයි විදිහේ කටුපඳුරු අතරින්ද මේ වැඩේ මුලින් පටන් ගත්තේ කියන එක. මේ අපාගාමී හිත කොයි විදිහට ඉදිරිපත් වුණේ කියලා මේ වැඩේට බැසගත්ත පිරිස දන්නවා. ඉතින් අපි හිතමු කොහොම කොහොම හරි අමාරුවෙන් මේ තැනැත්තා ටිකෙන් ටික උත්සාහ කළා. ඔන්න හුස්මක් අල්ලගත්තා. ඒ වගේම මෙන්න මේ පායට දැනෙන දැනීමක් අල්ලගන්න මේ තැනැත්තට පුළුවන් වුණා. වම දකුණ විදිහට ඒ කකුලට දැනෙන දැනීම, ඒ වගේම මේ ඇතුල් වෙන පිට වෙන හුස්ම විදිහට මේ අපිට දැනෙන දැනීම මේ තැනැත්තට අල්ලගන්න පුළුවන් වුණා. ඉතින් ඕකේ ඔස්සේ සිහිය පිහිටවන්න පුළුවන් වුණා කියලා අපි පොඩ්ඩකට හිතමු. ඉතින් එහෙම සිහිය පිහිටවන කෙනෙක්, එහෙම අල්ලගන්න කෙනෙක් ඔන්න ටිකක් වැඩ කටයුතු කරගෙන යනකොට මේ තැනතර දැනෙනවා මොකද්ද? අන්න අර අමාරුවෙන් සිහිය පිහිටවල පටන් ගත්ත වැඩි යම් කිසි ස්වංක්‍රීය නියමු තත්ත්වයකට පත් වෙනවා. අමාරුවෙන් වම දකුණ විදිහට පටන් ගත්ත වැඩි අන්න යම් කිසි ස්වංක්‍රීය නියමු තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මුලින් අපි චේතනා කරලා තමයි පටන් ගන්න, මුලින් ආයාසෙන් තමයි පටන් ගන්න. අර කර්මය පිළිවන හැඳින්වීමෙන් මොකද්ද කිව්වේ? චේතනා සහිතව යම් කිසි දෙයක් කරනවාද අන්න හොඳ හෝ නරක ඒකෙන් කර්ම රැස් වෙනවා කියලා අපි සඳහන් කරා. ඉතින් මෙතෙන්දිත් හොඳ පැත්තර තමයි. නමුත් චේතනා සහිතව තමයි යම් කිසි දෙයක් කරන්නේ. ආයාසයෙන් හුස්ම පිළිබඳ සිත පවත්වන්න උත්සාහ කරනවා. ආයාසයෙන් ඒ කකුල පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඔහොම පටන් ගත්ත වැඩේ ටික වේලාවක් උත්සාහ කරනකොට, ටික දවසක් උත්සාහ කරනකොට මොකද වෙන්නේ? මේක අනායාස තත්ත්වයකටපත් වෙනවා. අනායාස තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ හරි ලස්සන වචනයක් යොදලා තිනු මොකද්ද? මෙන්න මේ සක්මන ගෙඩිය පිටින් සක්මන් කරන ස්වභාවයකටපත් වෙනවා. සක්මන ඉබේ යන ස්වභාවයකටපත් වෙනවා. අන්නර චේතනාවෙන් පටන් ගත්ත දේ, වීරයෙන් පටන් ගත්ත දේ වේලාවකට අන්න ඉබේ රෝගඩයක් ඇවිදිනවා වගේ ස්වභාවයකටපත් වෙනවා. එහෙම නැත්නම් මේ බොහොම ආයාසයෙන් උවණාවෙන් හුස්ම බලාගෙන ඉඳිය තැනැත්ත ටිකෙන් ටික මේ හුස්ම නතු කර ගන්නකොට අන්න හුස්ම සියුම් වෙලා ගිහිල්ලා මේ මුළු වටපිටාවම තමුන්ගේ අල්ලට අරගත්තා වගේ බොහොම පැහැදිලි ගතියක්, බොහොම පහසු ගතියක් උදා වෙලා එනවා. මේ මුළු ලෝකෙම තමුන්ගේ අල්ලේ තියනවා වගේ බොහොම පහසුවක්, පැහැදිලි ගතියක් උදා වෙලා එනවා. අර චේතනා සහිතව බොහොම අපහසුයෙන් අමාරුවෙන් පටන් ගත්ත වැඩි අන්න ස්වභාවිකව ඉබේ ගලණයක් බවට පත් වෙනවා. ඉබේ ගලණයක් බවට පත් වෙනවා. ඔන්න ඒ ස්ථානේ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. තමුන් අර ආයාසයෙන් සක්මන් කළා. අන්න අර ගෙඩිය පිටින් සක්මන් වෙන අවස්ථාව. ආයාසයෙන් හුස්ම බලලා අන්න අර ඔහේ ඉන්නවා මේ මුළු ලෝකෙම නිකන් තමුන්ගේ අල්ලේ තියනවා වගේ බොහොම පහසුවක් ඉඩ කඩකට එන අවස්ථාව බලන්න. මෙන්න මේ අවස්ථාවේදී අපේ කිසිම චේතනාවක් නැහැ. කිසිම ආයාසයක් නැහැ. කිසිම කර්ම රැසීමක් නැහැ. අන්න එහෙනම් මොකද්ද? මෙන්න කර්ම රැස් නොවන අවස්ථාවකට අපේ හිත අපිපත් කරගත්තා. තවදුරටත් කර්ම රැස් නොවන ස්වභාවයක් අපි ජීවිතයේ පළවෙනි වතාවට අත්දැක්කා. ඉතින් ඕකට විවිධ නම් කියනවා. විවිධ කියනවා. ඔය දැන් ඩාවෝයිසම් වල කියනවා මොකද්ද? මේ ෆ්ලෝ කියන ස්ටේට් එක, ද ස්ටේට් ඔෆ් ෆ්ලෝ කියලා සඳහන් කරනවා. යම් කිසි ගලණයක් විදිහට තියෙන අවස්ථාවක්. මේ ස්වභාව ධර්මයේ ගලණය අන්න සුළු මොහොතකට අත්විඳින අවස්ථාවක්. එන්නේ අවස්ථාවේදී මොකද්ද? මෙන්න මේ කර්ම රැස් කරන, කර්ම රැස් වෙන චේතනාවලින් තොරව මේ ඉබේ ගලාගෙන යන ස්වරූපයක් එක්ක අපි මුළු හඳින්ම රැඳිලා ඉන්නවා. මුළු හඳින්ම රැඳිලා ඉන්නවා. ඉතින් ඕක දැකලා තියෙන්නේ, ඕක අත්දැකලා තියෙන්නේ කීයෙන් කී දෙනාද කියලා අපිට පොඩ්ඩක් හිතන්න, කල්පනා කරන්න පුළුවන්. දැන් මෙතන භාවනාවට බැසගත් පිරිසක් ඉන්නවා. අපි මේ පිරිසගෙන් අහලා බලමු, මේ පිරිසට කොච්චර පැය ගාණක් උත්සාහ කරන්න උනාද ඔය වගේ දෙයක් අත්දකින්න. ඔය වගේ දෙයක් අත්දකින්න කොච්චර පැය ගාණක් උත්සාහ කරන්න උනාද? පැය 10ක් උත්සාහ කරාට පස්සේ ඔය වගේ දෙයක් අත්දැක්කද? එහෙම නැත්නම් පැය 100ක් උත්සාහ කරාට පස්සේ ඔය වගේ දෙයක් අත්දැක්කද කියලා ඇහුවොත් අන්න ඒ තැනැත්තට අපිට ඔන්න ඔය chat එකේ reply එකක් දාන්නත් පුළුවන්, පැය කීයක් ගියාද කියලා. සමහර විට පැය 10ක්, පැය 20ක්, පැය 30ක්, පැය 40ක් ඇතුළත, නැත්නම් පැය 100ක් ඇතුළත ඔන්න ඔය වගේ දෙයක් අත්දකින්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ කර්ම තව දුරටත් රැස් නොවෙන මේ හිතේ ස්වභාවයක් පිළිබඳ අන්න අපි දැනුවත් වීමක් ඇති වුණා. ඉතින් මේ ලංකාවේ ඉන්න කී දෙනෙක් අර නාමට බෞද්ධ, උපතින් බෞද්ධ කියන කී දෙනෙක් ඒ විදිහේ දෙයක් අත්දැකලා තියෙනවද කියලා අපිට පොඩ්ඩක් හිතන්න, කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දෙයක් අත්දැකපු නැති කෙනෙක්ට බෞද්ධයෙක් කියලා සඳහන් කරන්න පුළුවන්ද? මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ දරාගත්ත කෙනෙක් කියලා සඳහන් කරන්න පුළුවන්ද කියලා අපිට පොඩ්ඩක් ගැටලුවක් මතුවෙනවා. මොකද්ද? මෙන්න මේ කර්මය, ඒ කර්මෙන් තොර වෙච්ච කර්ම රැස් කරන්නේ නැති ස්වභාවයක් අපේ හිතේ අත්දැකලා නැති කෙනෙක්ට පුළුවන්ද මේ විදිහේ ධර්මයක් පිළිපදින කෙනෙක්ට කියලා කියන්න කියලා අපිට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් එහෙම කිව්වට මොකද? මමත් අවුරුදු 29ක් විතර යනකම්ම ওই විදිහේ දෙයක් අත්දකින්න, ওই විදිහේ දෙයකට යොමු වෙන්න, එයා යම්කිසි උනන්දුවක්, යම්කිසි ඒ දිසාාවකට හෙොම වෙලා ඉඳී නෑ. ඉතින් එහෙම කාලයක් ගත කරා. ඉතින් ඔය විදිහට නමට බෞද්ධ, උපතින් බෞද්ධ, අනවුරුද්දකට දෙසරයක් විතර යන්තම් පන්සලකට යනවා. ඉතින් ඔය විදිහේ ජීවිතයක් ගත කරා. නමුත් ඒ විදිහේ ජීවිතයක් ගත කරාට මොකද? අනේ යම්කිසි අවස්ථාවක මේ දිහාවට යොමු වෙන්නේ, යම්කිසි අවස්ථාවක් ගැළපිලා එහෙම දෙයක් උදා වුණා. ඉතින් අර කලින් ජීවිතය ගත කරන අවස්ථාවක යම් කිසි වෙලාවක ඒ ඇමරිකාවේ සුදු නෝන කෙනෙක් දවසක් මොකක් හරි රාජකාරී වැඩකට ඇවිල්ලා මගෙන් අහනවා, දැන් මම බෞද්ධයනේ, මගෙන් අහනවා මොකද්ද මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මොකද්ද, මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන පණිවිඩය මොකද්ද, මේකේ කැටි කොට ගත්ත අර්ථය මොකද්ද කියලා මගෙන් ඇහුවා. දැන් මම ඉතින් මොකද්ද අමුතු විදිහේ උත්තරයක් දුන්නා. ඒ දීපු උත්තරේ ඒ මොහොතේම ඔන් ද ස්පොට්ම තේරුණා මේ යම් කිසි දෙයක් දැනගෙන අහපු ප්‍රශ්නයක්. මේ මිනිස්සයා පිට රටකින් ආවට මොකද, බෞද්ධයෙක් නොවුනට මොකද? අන්න යම් කිසි විදිහක මේ පිළිබඳ දැනුවත් භාවයක්, මේ භාවනාවක් පිළිබඳ දැනුවත් භාවයක් ඇතුව තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් මම දීපු උත්තරෙන් මගේ මෝඩකම තේරුණා. ඒ වගේම මටත් තේරුණා ඒ මොහොතේම අර මූණෙන් මූණ බලපු විදිහට මොකද්ද අන්න මේ මිනිස්සයා බලාපොරොත්තු විදිහේ සාර්ථක විදිහේ උත්තරයක් මට දී ගන්න බැරි වුණා කියන එක මටත් අවබෝධ වුණා. ඉතින් මොකද්ද මේ උත්තරේ කියන එක තව අවුරුදු ගණනාවක් යනකම් දැනගන්න ලැබුණේ නැහැ. මොකද්ද මේ ධර්මය කියන එක තව අවුරුදු ගණනාවක් යනකම් දැනගන්න ලැබුණේ නැහැ. අනේ විදිහට නමත බෞද්ධ විදිහට කාලය ගත කරා. ඉතින් මේ ලංකාවේ කී දෙනෙක් ওই විදිහට ওই වගේ දෙයක් දැනගත්ත පිරිසක්ද කියලා අපිට පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න පුළුවන්. මෙන්න මේ කර්ම රැස් නොවන ආකාරයක් මේ හිතේ තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක මොන වගේද කියලා දැනගත්තේ නැති පිරිස කොච්චර ඉන්නවද කියලා අපිට හිතන්න කල්පනා කරන්න පුළුවන්. නමුත් යම්කිසි අවස්ථාවක් ගැළපිලා આવොත්, අනේ යම්කිසි අවස්ථාවක් උදා වෙලා આવොත්, අනේ මේ දිශාවට යොමු වෙන්න, අනේ තැනැත්තට දැක ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන් මොකද්ද මෙන්න මේ හිතේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහේ කර්ම රැස් නොකරන, චේතනාවක් නොකරන අවස්ථාවක් තියෙනවා. ඒක අපිට අත්දකින්න පුළුවන්. ඒක අත්දැකකට පස්සේ එතනින් එහාට තව ලොකු ගමනක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. දැන් මේ සමහර කෙනෙක් අහනවා, මොකද මේ හැමදාම සතිය ගැනම කියන්නේ? හැමදාම ඇයි ඔය බණම කියන්නේ? වෙන බණක්, වෙන දෙයක් දවසක කියන්න බැරිද කියලා කෙනෙක් හිතනවා, කල්පනා කරනවා. එහෙම විදිහ ප්‍රශ්නයක් අහනවා. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ හොයාගත්ත භාවනාව තමයි මේක. ඉතින් එතනින් එහාට තියෙන භාවනාව ඔක්කොම ඊට ලාමක දේවල්. ඊට ලාමක දේවල් ගැන කියලා වැඩක් නැහැ. බුද්ධ ශාසනයේ භාවනාව තමයි මේක. බුද්ධ ශාසනයේ භාවනාව ගැන තමයි අපි මේ කියන්න උත්සාහ කරන්නේ. මේ තියෙන උතුම්ම ප්‍රතිපදාව ගැන තමයි කියන්න උත්සාහ කරන්නේ. අර කර්ම රැස් නොකර ඉන්න ස්වභාවය ගැන තමයි අපි කියන්න උත්සාහ කරන්නේ. ඉතින් එතනින් එහා දෙයක් කිව්වොත්, එතනින් පහළ දෙයක් කිව්වොත් අන්න එක්කෝ අර ආලාර කාලාරගෙන් කමටහන් ගත්ත වෙනවා. එහෙම නැත්නම් ඊට කලින් ඉන්දිය ඒ තාපසවරුන්ගෙන් කමටහන් ගත්ත වෙනවා. මොකද අනේ ඊට ලාමක දෙයක් තමයි මේ පිරිස කියලා දෙන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනයේ භාවනාව මොකද්ද? අනේ මේ විදිහේ සිහියක් වඩලා, සතියක් වඩලා තමුන් ජීවිතේ පළවෙනි වතාවට අත්විඳිනවා මොකද්ද? අන්න අර මේ කර්ම රැස් නොකරන අවස්ථාව. කර්ම රැස් නොකරන අවස්ථාවක් අත්විඳිනවා. එහෙම අවස්ථාවක් අත්විඳ කෙනෙක්ට එතනින් එහාට තව සෑහෙන ගමනක් තියෙනවා. තව ඉදිරියට යන ගමනක් තියෙනවා. අනේ මේ විදිහට දකින්න හැකියාවක් තියෙනවා. ඒ සඳහා යොමු වෙන්න හැකියාවක් තියෙනවා. නමුත් මුලින් මේ දේ පාද ගන්න ඕනේ. මුලින් මේ දේ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කර ගන්න ඕනේ. එහෙම ඇති කරගත්තොත් තේරෙනවා අන්න මේක තමයි උතුම්ම ප්‍රතිපදාව. මේක තමයි මේ බුදුන් පෙන්වන ප්‍රතිපදාව. මේක තමයි අපිට මේ තියෙන මේ ලිස්සන මේසෙන්, මේ බොහොම භයානක මේසෙන් ගැලවිලා යන්න පුළුවන් ක්‍රමය මේක තමයි කියලා මෙන්න මේ තැනැත්තට අදහසක් යම් කිසි දැනුවත් භාවයක් එනවා. මේ කර්මය විනාශ කරන ප්‍රතිපදාව පටන් ගන්න මෙතනින් තමයි කියලා මේ තැනැත්තට යම් කිසි අදහසක් දැනුවත් භාවයක් එනවා. මේ කර්ම අතීත කර්ම පවා විනාශ කරන්නේ කොහොමද මේ ප්‍රතිපදාවේදී කියලා යම් කිසි අදහසක් දැනුවත් භාවයක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් කාලේ අපිට යම් කිසි විදිහක හාරස් වෙලා තියෙන හින්දා අපි ඊළඟ සතියටත් මේක ඉතුරු ටික තියාගමු. මෙන්න මෙතනින් එහාට යන පාර ගැන තව ටිකක් පැහැදිලි කරගන්න කොහොමද මේ ප්‍රතිපදාවක් වැඩෙනකොට අන්න කර්මය කියන එක විනාශ වෙලා යන්නේ, කර්මය කියන එක අහෝසි වෙලා යන්නේ කොහොමද කියන එක අපි තව ටිකක් පැහැදිලි කරගන්න ඊළඟ සතියේ තියාගමු. නමුත් මට අද උවමනාව තියුනේ මෙන්න මෙතෙන්ට ගෙනහලා නවත්තන්න. මෙන්න මේ අත්දැකීම විඳලා තියනවද මේ ජීවිතේ? මේ අත්දැකීම විඳලා නැත්නම් අපිට මේ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මේ භාවනාව තමුන්ගේ ජීවිතේට ලං කරගෙන නැත්නම් අඩුම ගානේ පැය 10ක් සීයක්වත් මේක වඩල නැත්තං අපිට බෞද්ධයෙක් කියල කතා කරන්න පුළුවන්. අපි මේ බුදුරජාණන් වහන්සගේ නියම ශ්‍රාවකයෝ කියල කතා කරන්න පුළුවන්. අර විදියට වෙන ලෝකෙකින් වෙන රටකින් වෙන ආගමකින් කෙනෙක් ඇවිල් ඇහුවොත් මේ බුදුරජාණන් වහන්සගේ පණිවිඩය මොකක්ද කියලා ඒකට අර විදි අපහසුතාවයකට පත් නොවී පිළිතුරක් දෙන්න අපිට හැකියාවක් තියෙනවද කියලා කල්පනා කළ බලන්න පුළුවන්. එවිදි හැකියාවක් වර්ධනය කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න පුළුවන්. දවසෙන් දවස කල්ලාර ඇර ඉන්නේ නැතුව ළමයි ලොකු වෙනකන් ගෙවල් හදලා ඉවර වෙනකන් කියලා කල්ලාර ඇර ඉන්නේ නැතුව මේක පුළු පුළුවන් ප්‍රමාණයට දවස ගානේ හරි සුළු සුළු වශයෙන් පැය 10ක් කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න පුළුවන්. ඒ කරපු පැය 10 පැය 100ක් කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න පුළුවන්. මෙන්න මේ කර්මය ක්‍රියාත්මක නොවන කර්මයට හසු නොවන අර කළු සුදු නැති කර්ම කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. කළු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා. කළු විපාක දෙන කළු කර්ම තියෙනවා, සුදු විපාක දෙන සුදු කර්ම තියෙනවා. කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම තියෙනවා. හැබැයි නොකළු නොසුදු විපාක දෙන නොකළු නොසුදු කර්ම තියෙනවා කියලා කියනවා. අන්නේ නොකළු නොසුදු කර්මය කියන්නේ මෙන්න මේක තමයි. මොකද්ද? තමුන්ගේ කර්ම රැස් නොකරන අවස්ථාවකට, කර්ම රැස් නොවන අවස්ථාවකට මේ හිතපත් කරගත්තා. ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගත්තා. එහෙම දෙයක් තියෙනවා කියලා පණිවිඩ වතාවට දැනගත්තා. එහෙම දැනගත්ත කෙනෙක්ට අන්න අර පරණ කර්ම ෂෙයා කරන්නත් අවස්ථාවක් තියෙනවා. පරණ කර්ම වලින් බිඳිලා මෙන්න මේ ජීවිතේ, මේ සංසාර ගමන, මේ ගවඝාතක මඩුවෙන් මගහැරිලා යන්න, බේරිලා යන්න අවස්ථාවක් තියෙනවා. අර අපායට නොයන ස්වභාවයක් තමුන් තුළ ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා. අනේ අවස්ථාව ගැන අපි ටිකක් ඊළඟ සතියේ කතා කරමු. නමුත් මේ අද කරපු දේශනාව මොකද්ද? අන්න අර විදිහේ මෙන්න මේ කර්මයට හසු නොවන, කර්මය රැස් නොවන ස්වභාවයක් අත්දකින්න, මේ හිත තුළින්ම අත්දකින්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වැදගත් ධර්ම දේශනාවක්, හරවත් ධර්ම දේශනාවක් අපි හැමෝටම ඉදිරිපත් කරා. අපි මේ ඔක්කොම ක්‍රීඩා කරන්නේ ලිස්සන සුදු මේසෙක ඉඳගෙන බව දැනගෙන අපායගාමි සිතක් වෙනුවට කොහොමද භාවිත මනසක් එහෙම නැත්නම් වඩන ලද්ද සතියක් ඇති කරගන්නේ? එහෙම කරගෙන කර්ම රැස් නොකරන හිතක් ඇති කරගන්නේ කොහොමද සහ ඒකේ වැදගත්කම බොහොම පැහැදිලිව මම හිතන්නේ සභාවේ ඉන්න හැම කෙනෙක්ටම පැහැදිලි වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කමටහන් වார்த்தාවලට යොමු වෙන කලින් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අදහසක් විදිහට ආධුනික පිරිසක් ඇස්සලා සිටින නිසා කොහොමද මේ අවශ්‍ය රිසෝසස් කොහොමද හොයාගන්නේ කියන එක ගැන පොඩිමත් දැනුම මතක් කිරීමක් කරන්න කැමති. කාට හරි කෙනෙක්ට මේ සතිමත් පර්යාංකය හෝ සතිමත් සක්මන ගැන වැඩි දුර විස්තරාත්මක තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සතිපාසල පිටුවට ගිහිල්ලා ඒකේ රිසෝසස් යටතේ තියෙන වීඩියෝස් අරගෙන බලන්න පුළුවන්. ඒ එහෙම නැත්නම් YouTube එකේ තියෙන සතිපාසල මගින් යොමු කරපු වීඩියෝස් වලින් ඒක බලන්න පුළුවන්. ඒ අදාළ ලින්ක්ස් හැම එකක්ම මම chat section එකේ දාලා තියෙනවා. ඕන කෙනෙක්ට ඒ සම්බන්ධයෙන් ගිහිල්ලා වැඩිදුර විස්තර බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒ කියන තොරතුරු අනුව සතිය වඩන කෙනෙක්ට මේ වැඩසටහනට ඒ තොරතුරු කමඨහන් වාර්තා ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා පොඩි හැඳින්වීමක් කරන්න. කමඨහන් වාර්තා කියන්නේ ඇත්තටම අපි සත්‍යමත්ව ගත කරන සත්‍යමත් පරිකක හරි සත්‍යමත් සක්මනක හරි විස්තර කොහොමද අපේ අත්දැකීම් කොහොමද ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියන වார்த்தාව තමයි කමඨහන් වார்த்தාව කියන්නේ. ඒකෙදි මූලික කර්ම පහක් ආශ්‍රයෙන් මේ වார்த்தාව ලියන්න පුළුවන්. පළවෙනි එක තමයි මූල කර්මස්ථානය. කියන්නේ අපි සක්මන් භාවනාවද එහෙම නැත්නම් පරයන්ක භාවනාවේද යෙදෙන්නේ කියන එක. දෙවෙනි කාරණය විදිහට ඒ මූල කර්මස්ථානය සඳහා සිහිය යොමු කරන්නේ කොහොමද, එහෙම නැත්නම් අපි මෙනෙහි කිරීම කරන්නේ කොහොමද කියන කාරණය සඳහන් කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව විදිහට එහෙම සිහිය යොමු කරාම ඇවිදීම හෝ ඉඳ ගැනීම ගැන දැනුණු විස්තර සහ තොරතුරු, එහෙම නැත්නම් මූල කර්මස්ථානය වටහාගත් ආකාරය ගැන සඳහන් කරන්න පුළුවන්. හතරවෙනි කාරණේ විදිහට දල වශයෙන් කොච්චර වේලාවක් කොච්චර වේලාවක් එක දිගටම අඛණ්ඩව මූල කර්මස්ථානයේ සිහිය පවත්වාගෙන ඉන්න හැකියාවක් තිබුණාද කියන කාරණය සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි කාරණේ විදිහට ඒ අතරතුර සිහියට යොමු වෙච්ච වෙනත් කරුණු තියෙනවද කියන කාරණේ හෝ වෙනත් ගැටලු ඊට මේ කාරණා හතරෙන් පස්සේ ඇතුළත් කළේ වාර්තාව ලියලා ඒ වාර්තාව අපේ මේ වැඩසටහනට යොමු කරනවා නම් ඒකට අදාළ Google Forum එක සහ ඒකට අදාළ ඊමේල් එකත් මම chat section එකේ දාලා තියෙනවා. ඒ අවශ්‍ය තොරතුරු ඕන කෙනෙක්ට පාවිච්චි කරලා මේ වැඩසටහනට තමන්ගේ කමඨන් වාර්තා ඉදිරිපත් කරන්න කියලා මතක් කරලා සිටිනවා. මම නදීට යොමු වෙනවා අපිට අද දවසට ලැබිලා තියෙන කමඨන් වාර්තා කීයක් ලැබිලා තියෙනවද කියලා දැනුවත් කරලා ස්වාමීන් වහන්සේ මේ වාර්තා ඉදිරිපත් කරන්න කියලා මතක් කර සිටිනවා. දේවාන් සරණයි.
තෙරුවන් සරණයි රාජිකා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි.
තෙරුවන් සරණයි.
අද දිනේදී කමඨහන් වාර්තා දෙකකුත් ප්‍රශ්න දෙකකුත් ලැබිලා තිබෙනවා. මම මුලින්ම කමඨහන් වාර්තා දෙක ඉදිරිපත් කිරීමට ස්වාමීන් වහන්සේගෙන් අවසරය ඉල්ලා සිටිනවා.
හොඳයි, අපි ඉස්සරහට යමු.
ගෞරවනීය ස්වාමින් වහන්ස, කාලයක සිට සතිමත් බව පුහුණු කරමි. පර්යංකේදී මූලික කමඨහන වලියේ පිම්බීම සහ හැකිලීමයි. මුලින්ම ඉඳගෙන සිටින ඉරියව්වට සතිමත් වී පිම්බීම හැකිලීම පිළිබඳ සතිය පවත්වමි. පසුගිය සති එකහමාරක පමණ කාලයක සිට ඉතා ඉක්මනින් නින්දකට වැටි. බොහෝ අවස්ථාවල පිම්බීම හැකිලීම කෙරෙහි සතිමත් වී විනාඩි 5ක පමණ කාලයක් වත් ගතවීමට පෙර මෙය වේදැයි සිතමි. එම ස්වභාවය තුළ සිටින විට කිසිම දැනීමක් නැත. නැවතත් එම ස්වභාවයෙන් අවදි වන විට හිඳගෙන සිටින ඉරියව්ව හෝ නාසයේ අග ඉතා සියුම් ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ චලනය දැනේ. එකම පර්යංකයක් තුළදී මෙය කිහිප වරක්ම අත්දකිමි. මෙම නින්දට වැටීම සිදුවන ආකාරය සතිමත්ව බැලීමට උත්සාහ කළත් තවම එය සාර්ථක වී නැත. මෙය වීරය අඩු වී තිනවිද්‍යට වැටීමක් සේ සිතේ. එසේ සිතෙන්නේ මීට පෙර ලද භාවනා අත්දැකීම් වලදී සිතිවිලි නැති ඉතාම සතිමත් නිශ්චල ඒකාකාරී තත්ත්වයක් අත්දැක ඇති බැවිනි. එවිට එම තත්ත්වයේ ඒකාකාරී බව නිසාම සමහර අවස්ථාවල භාවනාව තවදුරටත් කරගෙන යාම එපා වී ගිය පර්යංකයක්ද අත්දැක ඇත. මේ අත්දැකීම් දෙක එකිනෙකට වෙනස් යයි මට හැගේ. මේ අවස්ථාවන් වලදී සිදුවී ඇත්තේ කුමක්දැයි කාර්මිකව පහදා දී භාවනාවේ ඉදිරියට ගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට දැන් සිහිය වඩන්න බැසගත්ත කෙනෙක්, එහෙම බැසගත්ත කෙනෙක් දැන් අපි පොඩ්ඩක් අද තව ටිකක් මේ ධර්ම දේශනාවත් එක්කම ඒ පාරේම අරගෙන යන්කෝ. එතකොට බැසගත්ත කෙනෙක් අන්න මුලින් හුස්ම අල්ලගන්න, පිම්බීම හැකිලිම අල්ලගන්න ආයාසයක් දරන්න ඕනේ. ඒ වගේම සක්මනේ නම් වම දකුණ කියන දේ කකුලේ දැනෙන්නේ කොහොමද කියන එක අල්ලගන්න ආයාසයක් දරන්න ඕනේ. අන්න චේතනාවක් සහිතව, උත්සාහයක් සහිතව තමයි මේකට එළඹෙන්නේ. ලැබුණාට මොකද, අන්න දකින්න ලැබෙන ගොඩක් වෙලාවට අපහසුතාවයක්. ඒ අපහසුතාවය අපිව අධෛර්යමත් කරන සුළුයි. අර අපාගාමි හිත ඉදිරිපත් වෙනවා. අර සුළු කර්මයක් කරලා අපාය යනවා කියන සඳහන් කරපු පුද්ගලයාගේ වගේ හිතක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඕක නොදැක්කා කියන්නේ, ඕක පිළිබඳ උනන්දුවක් නොදැක්ුණා කියන්නේ අන්න මරණ මොහොතේ අනිවාර්යෙන් ඕකට මුහුණ දෙන්න වෙනවා. ඒ தත්ත්වෙට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එහෙම උත්සාහවත් වෙන කෙනෙක්ට නැවත නැවත ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ හිත ටික ටික ඒ අතරින් අපිට සිහිය පිහිටවන්න පුළුවන් මොහොතක් දෙකක් ගැලපිලා එනවා. අර සක්මනේ නම් සිහිය පිහිටවන්න පුළුවන් මොහොතක් දෙකක් ගැලපිලා එනවා. ඒ වගේම පරයන්කේ නම් උස්මක් දෙකක් බලන්න පුළුවන් අවස්ථාවක්, පිම්බීමක් හැකිලීමක් දෙකක් එකක් දෙකක් බලන්න පුළුවන් අවස්ථාවක් ගැලපිලා එනවා කියලා දකින්න පුළුවන්. ඒ විදිහට ටිකෙන් ටික මේක ගලප ගන්න පුළුවන් කියලා දකින්න පුළුවන්. ඉතින් එහෙම ගලපගත්ත කෙනෙක් කොහොමද අර අපි සඳහන් කරපු අර කර්ම රැස් නොවන අවස්ථාව, අර චේතනාවක් ඉදිරිපත් නොවන අවස්ථාවට යොමු වෙන්නේ කියලා බැලුවොත් මොකක්ද? අන්න අර උත්සාහයෙන් සක්කන් කරපු තැනැත්ත අනේ යම් කිසි ගෙඩිය පිටින් සක්මන් කරනවා කියන තත්ත්වයකට පත් වෙනවා. අර ආයාසයෙන් සක්මන් කරපු තැනැත්ත මේක නිකන් රූකඩයක් ඉබේ ඇවිදිනවා වගේ ස්වරූපයකට පත් වෙනවා. අන්න චේතනා සහිතව පරංගත්ත වැඩේ නිකන් අචේතනිකව ඉබේ සිදුවෙන තත්ත්වයකට මේ තැනැත්ත පත් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අර ආයාසයෙන් හුස්ම බල බල ඉඳිය තැනැත්තට මේ හුස්ම ටික ටික දිය වෙලා නැති වෙලා යන ස්වරූපයක්. ඒ දිය වෙලා නැති වෙලා ගිහිල්ලා මේ බොහොම එලි පහලියකට ආවා වගේ, බොහොම ඉඩ කඩකට ආවා වගේ, අර වටපිටාවේ මොන දේ තිබුණත් ඒකෙන් බාධාවක් ඇති නොවන අවස්ථාවක් අත්දකින්න පුළුවන්. එහෙම අත්දැකහම මොකද්ද ඒකේ දැනුවත් භාවය? මෙන්න මේක තමයි අර කියන්න උත්සාහ කරපු අන්න අර ස්වභාවික ගලණයට යොමු වෙච්ච අවස්ථාවක්. ඒ ගලණයත් එක්ක ඉන්න අවස්ථාව. ඒ ගලණයත් එක්ක ඉන්න තාක් කල් අන්න මොකද වෙන්නේ? අපිට අර කර්ම රැස්වීමක්, ඒ උත්සාහයෙන් කර්ම රැස්වීමක් වෙන්නේ නැහැ. හොඳ හෝ නරක වේවා කර්ම රැස්වීමක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න කර්ම රැස්වීමක් නැතුව මේ ස්වභාව ධර්මෙත් එක්ක ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර ස්ටේට් ඔෆ් ෆ්ලෝ කියලා අපි අඳහන් කරේ, මේ ගලණයේ ස්වභාවය කියලා සඳහන් කරේ. මොකද මෙන්න මේ ස්වභාවය. ඉතින් ඒකත් එක්ක ඉන්න පුරුදු වෙච්ච කෙනෙක්, ඒකත් එක්ක තව තව ගත කරපු කෙනෙක්ට ඇති වෙන ප්‍රශ්නයක් පාටයි ඔය පේන ප්‍රශ්නේ. මොකද්ද? මෙන්න මෙහෙම ඉන්නකොට අන්න අර ගලණයත් නැති වෙලා ගියපු අවස්ථාවක්. ඒ ගලණයනුත් මිදෙන්න මිදිච්ච අවස්ථාවක් අපිට අත්දකින්න පුළුවන්. ඒ ගලණය තියුණා අන්න ඒ ගලණය දිහා බලාගෙන ඉන්නකොට 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 මෙන්න මොකද උනේ? අන්න ඒ ගලණයත් තමන්ට අහු නොවන අවස්ථාවක් බවට පත් වුණා. ඉතින් මේකේ ප්‍රතිපදාවේ ඉදිරියක් විදිහට තමන් ඒක විශ්වාසයක් දිනු කරගන්න ඕනේ. නැවත නැවත මේකට යොමු වෙලා බලන්න ඕනේ. මොකක්ද මේ නින්දක්ද කියන දේ නැවත නැවත පරීක්ෂා කරගන්න වෙනවා. නැවත නැවත අර ඒ වார்த்தාවේ සඳහන් වෙන මොකද්ද? මම මේක ගැන හරියටම කියන තරම් මට අත්දැකීමක් නැහැ. මේක හරියටම මේක මොකද්ද කියන තරම් මට කාලයක් මේ සමග ගත කරන්න බැරි වුණා කියලා සඳහන් කරනවා. අනේ ඉතින් ඒක තමයි කළ යුතු දේ. මොකද්ද? වැඩි වැඩි වේලාවක් මේ සමග කාලයක් ගත කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. වැඩි වේලාවක් මේ සමග පරීක්ෂණ කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඔහොම දෙයක් හොයාගත්තාම මේක නින්දක්ද නැත්නම් වෙන දෙයක්ද කියන එක තමන් නැවත නැවත පරීක්ෂා කරලා ඒ තෝරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම උත්සාහයක් සඳහා තමයි ගැළවිලා ඇවිල්ලා තියෙන්නේ. මේ අවස්ථාවක් ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ එහෙම උත්සාහයක් සඳහා. මොකද ඕක කාමදාම ලැබෙන දේවල් නෙමෙයි. ඔය අවස්ථාව හැමදාම හැම වෙලෙම ගැළපිලා එන දේවල් නෙමෙයි. මේ පොඩ්ඩක් වටපිටාව දිහා හිතලා බලන්න. ඔය අපිට පේන අපායවල දිහා හරි පොඩ්ඩක් බලන්න. ඔය තිරිසන් අපාය දිහා හරි පොඩ්ඩක් බලන්න. ඒ සත්තුන්ට මෙහෙම දෙයක් හිතන්න කල්පනා කරන්න හැකියාවක් නැහැ. ඒ සත්තුන්ට මෙහෙම දෙයක් ළඟා කරගන්න හැකියාවක් නැහැ. ඒ වගේම මේ ලෝකේ ඕන තරම් අර මේසේ, අර ලිස්සන සුළු මේසේ, නොයෙකුත් අඟර දඟර පපා, නොයෙකුත් නර්තන ඉදිරිපත් කරන මිනිස්සු දිහා බලන්න. මේ යම්කිසි මේ වගේ දෙයක් තමුන්ගේ ජීවිතයට ලං නොකරගත්ත මිනිස්සු දිහා බලන්න. අනේ මේ මිනිස්සු මොන වගේ මුලාවකට ලක් වෙලා තියෙනවද? ওই බටහිර රටවල් වල ඒ යම්කිසි වැරදි දිට්ටි අරගෙන ඒ ඔස්සේ වැඩ කටයුතු කරන ඒ මිනිස්සු දිහා බලන්න. ඊළඟ මේ බෞද්ධ රටේ ඉපදිලත් මෙන්න මේ වගේ දෙයකට තාම යොමු වෙන්න හැකියාවක් නැලැබුණ මිනිස්සු දිහා බලන්න. මේ වගේ දෙයකට යොමු වෙන තරම් මානසික ශක්තියක් නැති මිනිස්සු දිහා බලන්න. මේ වගේ දෙයකට යොමු වෙන තරම් අන තමුන්ගේ ඒ යම් කිසි කායික ආබාධයක් වෙන්න පුළුවන්, මානසික ආබාධයක් වෙන්න පුළුවන්, නැති ඒ විදිහ දෙයක් තියෙන මානසික ආබාධයක්, කායික ආබාධයක් ඉදිරිපත් වෙලා තියෙන මේ වගේ දෙයකට යොමු වෙන තරම් ශක්තියක් නැති මිනිස්සු දිහා බලන්න. අන මේ අපායේ බ්‍රේක් එක කොයි විදිහට හම්බෙලා තියෙන්නේ, මේ වී එක කාලය කොයි විදිහට හම්බෙලා තියෙන්නේ කියලා දැනගන්න පොඩ්ඩක් උත්සාහවෙන්. අනේ දැනගන්න කෙනෙක්ට තේරෙනවා මේ ලැබිලා තියෙන මොහොත කොච්චර උතුම් මොහොතක්ද. මේ ඉදිය ප්‍රතිපදාවකට යොමු වෙන්න ලැබිලා තියෙන කාලේ කොච්චර උතුම් මොහොතක්ද. ඒ ප්‍රතිපදාවෙන් මේ විදිහේ අත්දැකීමක් ගැන, මේ සඳහන් කරන විදිහේ අත්දැකීමක් ගැන පරීක්ෂණයක් කරන්න ලැබෙන කාලේ කොච්චර උතුම් මොහොතක්ද කියන එක තමන් හිතට ලං කරගත්තා නම් ඔය පිළිබඳ වැඩි වැඩියෙන් පරීක්ෂණ කරන්න ශක්තියක් ධෛර්යයක් ඇති කරගන්න පුළුවන්. මේ තියෙන අවිශ්වාස ස්වභාවය, මේ ගැටලු කාරී ස්වභාවය විසඳ ගන්න පුළුවන්. මොකද්ද ක්‍රමය? අන්න තව තව වැඩි වැඩියෙන් අත්දැක්කහම, තව තව වැඩියෙන් මේ අත්දැකීම තමුන්ට ලං කරගත්තහම අන්න තේරෙනවා මේක ඇතුලේ මට නින්දක්ද නැත්තම් වෙනත් දෙයක්ද මෙන්න මේ ගලනිනුත් මිදිච්ච අවස්ථාවක්ද මේක කියලා අත්දකින්න පුළුවන්. අපි ගුවාර චේතනාවක් නැතුව කර්ම රැස් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ වගේ අවස්ථාවක ඉන්නකොට කොයි විදිහේ ප්‍රතිපදාවක්ද කියලා, කොයි විදිහේ උතුම් අවස්ථාවක්ද කියලා ගොඩක් හිතන්න පුළුවන්. මොකද්ද ඉන්නවා කියලා විශ්වාසයක් නැහැ. ඉන්දියා කියලාවත් විශ්වාසයක් තියුන්නේ නැහැ. ඒ වෙනුවට යම්කිසි අර තමුන්ට ගලණයක් කියන ස්වභාවෙත් නොදැනී ගියා. ඒ වගේ දෙයක් අත්දකින්න බැරි වුණා. අනේ ගලණිනුත් මිදිච්ච අවස්ථාවක් ගැන තමයි මේ සඳහන් කරන්නේ. ඉතින් ඒක නින්දක් ස්වරූපෙන් කෙනෙක්ට මුලින් පේන්න පුළුවන්. මට නින්ද ගියා කියන ස්වරූපෙන් කෙනෙක්ට පේන්න පුළුවන්. නමුත් නැවත නැවත පරීක්ෂණ කරනකොට, නැවත නැවත උත්සාහවත් වෙනකොට මේ මං කියන විදිහට ඇත්තරම නින්දක්ද නැත්තම් වෙන දෙයක්ද කියලා තේරුම් කරගන්න, වෙන් කරගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙම වෙන් කරගන්න කියලා අපි කියමු.
දෙවනි වාර්තා ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. සක්මන යටිපතුල් වෙත සිහිය පවත්වා සක්මන ආරම්භ කරමි. සිදුවන සක්මන වෙත සිහිය පවත්වා එහෙත් සක්මන සිදුවන ආකාරයට සිදුවීමට ඉඩදී එදෙස බලා සිටියෙමි. මුලදී සිතුවිලි දහරාව බලවත් ලෙස ඉස්මතු වෙමින්ම මාරුවෙන් මාරුවට යටිපතුල් පොළොවේ ස්පර්ශ වීමටද සිහිය පිහිටියේය. සිතුවිලි ප්‍රවාහය මූලික අරමුණ ලෙසගෙන එදෙස බලා සිටින විටදී සිතුවිලි දහරාව සියුම් වී ගොස් ප්‍රධාන එක් සිතුවිල්ල නැවත නැවත ඉස්මතු වෙමින් පැවතියේය. සියුම් වී ගිය සිතුවිලි දහරාව දෙස බලා සිටිමින් යටිපතුල් වෙතද සිහිය යොමු කළෙමි. හිස් බවද ඉස්මතු වූවද එය ප්‍රමුඛව ඉස්මතු නොවූ හෙයින් එදෙස සතිය යොමු නොකළෙමි. තනි අරමුණකට සිතුවිල්ල සියුම් වී ගිය සිතුවිලි ධාරාව දෙස බලා සිටිමින්ම වැඩි කාලයක් සක්මන් කළෙමි. භාවනාව කිසිලෙසකින් නොහැසිරුවෙමි. පරයන්කය ආනාපාන සතිය ආරම්භ කළ විටම
නදී මහත මොකද නෝ අර අන්තිම කය වචන වාක්‍ය මොකද්ද?
පරයන්කට ඉස්සෙල්ලා කියපේකද ස්වාමීන්
වහන්සේ? ඔව් ඔව්.
නොහැසිරු වූයෙමි. නොහැසිරු වූයෙමි. කෙනෙක් හසුරුවේ නැහැ කියන එක ස්වාමීන්
වහන්සේ. හරි හරි හරි.
පරයන්කය ආනාපාන සතිය ආරම්භ කළ විටම මෙන් හුස්ම රැල්ල සියුම් වී ගියේය. හිස් බව ඉස්මතු වූ හේයින් එදෙස බලා සිටියෙමි. හුස්ම රැල්ල පෙනී නොපෙනී යමින් පවතින බවක් දුටුවෙමි. ඒ අතරම සිතුවිලිද ඉස්මතු වෙමින් වෙනම සියුම් රේඛාවක් මෙන් දිස්වන බව දුටුවෙමි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේලාටත් සංවිධානය කරන පින්වතුන්ටත් පින් සිදු වේවා. නිවන් අනුමෝදන් වේවා. ස්තුති වේවා. වාර්තාව අවසන් ස්වාමීන්
වහන්සේ. හොඳයි. එතනදී අපි අර නොහැසුරු වෙමි කියලා වචනයක් තියුනේ. හැසිරුවේ නැහැ කියන එක මේක කියන්නේ. මේක කන්ට්‍රෝල් කරන්න ගියේ නැහැ කියලානේ කියන්නේ. අනේ එතනින් පටන් ගමු. අර අපි නවත්තපු දන තමයි ඔන්න ඔතන. මොකද්ද? කිසිම හැසිරීමකට යන්නේ නැහැ. අර විදිහේ දෙයක් ළඟා කරගත්තට පස්සේ අර විදිහේ ආයාසෙන් පටන්ගෙන මේක ටිකක් කරගෙන ගියාට පස්සේ මේ අනායාස තත්ත්වයකට ආවට පස්සේ අන්න මොකද වෙන්නේ? හසුරවන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් හරියම ලේසි වැඩක් වෙනවා මේක එතනින් එහාට. මොකද්ද? කිසිම දෙයක් කරන්න නැහැ. මුකුත් නොකර ඉන්න තමයි තියෙන්නේ. ඒ වචනේ තමයි ඔය ඇදිලා තියෙන්නේ. මට ඇහුනෙත් නැහැ මුලින් යන්තම් කොහොම හරි ගැලපිලා ආවා. මේ ඒ වචනේ තමයි ඇඳලා තියෙන්නේ. මොකද්ද? කිසිම දෙයක් කරන්න නැහැ. කරොත් කර්ම රැස් වෙනවා. කරොත් කර්ම රැස් වෙනවා. ඒ වෙනුවට නොකර ඉඳීමේ ප්‍රතිපදාවක් දිනු වෙලා එනවා. හැබැයි අර කිරීමෙන් ළඟා කරගත්ත ප්‍රතිපදාවක ඒක අමතක කරන්න එපා. ආයාසෙන් ළඟා කරගත්ත ප්‍රතිපදාවක්. ඒක ළඟා කරගත්තට පස්සේ අන්න කිසි දෙයක් නොකර ඉන්න තත්වයකට ගැලපිලා එනවා. ඉතින් මේ නොකර ඉන්න ස්වභාවෙත් එක්ක කාලය ගත කරනවා කියන එක හරිම පහසු දෙයක්. කිසිම ආතතියක් ඇති වෙන දෙයක් නෙමෙයි. කිසිම වෙහෙසක් ඇති වෙන දෙයක් නෙමෙයි. නමුත් අපිට වෙහෙස ආතතිය එන්නේ කොහොමද? අපි කල්පනා කරනවා ආපහු ඔන්න රිවර්ස් ගියර් එකකට දාගෙන අර පහු කරගෙන ආපු හරිය අල්ලගන්නේ යන්න. මොකක් හරි උත්සාහයෙන් කරන්න කල්පනා කරනවා. ඉතින් අපි මේ සඳහන් කරන්නේ මෙන්න මේ නොකර ඉන්න තත්වෙට. කිසිම දෙයක් කන්ට්‍රෝල් කරන්නේ යන්නේ නැති තත්වෙට. තමුන් හිතපත් කරගන්න. විදිහේ දෙයක් ළඟා කරගන්න. ඒ විදිහේ දෙයක් ළඟා කරගත්ත කෙනෙක් තමයි අන්න අර බුදුරජාණන් වහන්සේගේ මාර්ගය විවෘත වෙන්නේ. මේ කර්මය විනාශ කරන මාර්ගය විවෘත වෙන්නේ, මේ කර්මය ක්ෂය කරන මාර්ගය විවෘත වෙන්නේ. එතනින් එහාට, එතනින් කලින් තියෙන ඔක්කොම ඇත්තටම අර නිකන් වැලි සෙල්ලම් බත්, නිකන් අර වැල්ලේ හැදෙන මාලිගා සෙල්ලම් ගෙවල් වගේ. එතනින් එහාට තමයි හරි වැඩේ පටන් ගන්න. ඉතින් එතනින් එහාට යොමු වෙච්ච කෙනෙක් තේරුම් ගත යුතු තමයි කිරීමෙන් ආපහු අර පරණ සෙල්ලමට යන්න හදන්න එපා. කිරීම තුළින් අන්න අර පරණ සෙල්ලමට යන්න හදන්න එපා. ඒ වෙනුවට නොකිරීමේ ප්‍රතිපදාවක් තමයි දැන් තියෙන්නේ. මුකුත් නොකර ඉඳීමේ ප්‍රතිපදාවක් තමයි දැන් තියෙන්නේ. ඔහොම ඉන්නකොට අර කිව්ව විදිහට සිතුවිලි ජාලා අතරේ අන්න එක ප්‍රමුඛ වෙච්ච සිතුවිල්ලක් එනවා. එක තමුන් අතීතේ කරපු යම් කිසි කර්මයක් වෙන්න පුළුවන්. අතීත කරපු එකක් වෙන්න පුළුවන්. අකුසල කර්මයක අන්න කර්ම විපාකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන්න කුසල් කර්මයක් කරන්න අදහසක් වෙන්නත් පුළුවන්. ඉතින් ওই දෙකම අල්ලගත්තොත් මොකද වෙන්නේ? අන්න ගමන එතනින් වලකිනවා. ගමන එතනින් වෙන දිහාවකට යැවෙනවා. වෙන දිහාවකට යොමු වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් අන්න කිරීමට යොමු වීමෙන් මොකද වෙන්නේ? අන්න ගමන අපි අර උතුරු තරුව බලාගෙන කාන්තාරයක යන ගමනක් වගේ වෙන වෙන දිහාවකට යොමු වෙනවා. වෙන දිසාවකට යොමු වෙනවා. වෙන දිසාවක් දිහාවට අපේ ගමන යොමු වෙනවා. නමුත් ඉතින් එහෙම යොමු වෙලා යොමු වෙලාම තමයි තේරුම් ගත යුත්තේ මොකද්ද? අන්න වැරදි දිහාවකට යොමු වුණාට මොකද? අපි වාර ඉලක්කෙන් ඉවත් කරන එක තමයි වෙන්නේ. ඉලක්කෙන් ඉවත් කරන එක තමයි වෙන්නේ. ඒ වෙනුවට නැවත නැවත අර තරුව දිහාවටම අපිට අපේ ඉලක්කය හදාගන්න පුළුවන්ද කියලා ටිකක් කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ විදිහේ දෙයක් දැන් ඔන්න අර දැන් ඔතන සඳහන් වෙන විදිහට යම් කිසි ප්‍රමුඛ හිතවිල්ලක් ඉදිරිපත් වෙනවා. අපි තමයි අතීතයේ වෙච්ච සිදුවීමක්, ඒකමං කරපු කර්මයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඕක ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වුණත් තාමත් චේතනාවක් සහිතව මුකුත් කළා නැහැ. චේතනාවක් සහිතව මුකුත් කළා නැහැ. තාමත් කර්ම රැස් වෙලා නැහැ. තේරුම් ගත යුතු තමයි අන්න අර පරණ කර්මයක ප්‍රතිඵලයක් විදිහට, විපාකයක් විදිහට මෙහෙම දෙයක් ඉදිරිපත් වෙලා එනවා. අපි ලබන සතියේ තව ටිකක් ඕක කතා කරමු. එහෙම දෙයක් ඉදිරිපත් වෙලා ආවත් තාමත් චේතනාවක් කළා නැහැ. මේ හිතුවිලි තියෙනවා, හිතන හිතුවිලි තියෙනවා, හිතෙන හිතුවිලි තියෙනවා. ඔය එන්නේ හිතෙන හිතුවිල්ල. ඕක අපේ පාලනයෙන් තොරයි. නමුත් ඔතනින් එහාට අපි හිතමු ඔන්න සතිය කැඩුනා කියලා ඔන්න විලාපයක් හිතේ නැගුණොත්, එහෙම නැත්නම් මට වැරදුනා කියලා සැකයක් හිතේ නැගුණොත් අන්න මොකද වෙන්නේ? අන්න නැවතත් අන්න අර කර්ම රැස් වෙන ස්වභාවයක් අපේ හිතේ ආවා. කර්ම රැස් වෙන ස්වභාවයක් අපේ හිතේ ආවා. අන්න අර ඒ හිතවිල්ලට දක්වන ප්‍රතික්‍රියාව අනු ඒ හිතවිල්ල ආවත් එකයි නාවත් එකයි, ඒකත් සතිය මේකත් සතිය කියලා අන්න අර පසුතැවිලි නොවී ඉන්න පුළුවන් වුණොත් අන්න ඒක තමයි අපි මේ සඳහන් කරන භාවිත හිත. මේ හිතේ භාවිත ප්‍රමාණය අපිට හිතා ගන්න පුළුවන්. ඒක හිතාගන්න ඉතින් කරදරයක් බාධකයක් මෙන්න ඕනේ. කරදරයක් බාධකයක් මෙන්න ඕනේ. අභාවිත හිතක් ඇති තැනැත්තාගේ ස්වභාවය තමයි මොකද්ද? ඒ කරදර බාධක අල්ලගෙන ඒ ඔස්සේ මුලාවටපත් වෙනවා. ඒ ඔස්සේ වෙහෙසටපත් වෙනවා. භාවිත හිතක් තියෙන තැනැත්තට අන්න නැවතත් මුලත් හිඳපු ස්වරූපෙට ගත වෙන්න, ඒ එන්න ගත වෙන කාලය තමයි මේකේ හොඳ හොඳ දර්ශනයක්. ඒ කියන්නේ තමුන්ගේ මේ මෙෂර් එකක්. මේක දිහා හොඳට මේ තේරුම් ගන්න පුළුවන් දර්ශකයක් තමයි ඒක. මොකද්ද? අන්න අර ඒ වැරද්දක් වුණ වෙලාවට නැවතත් ඒ වැරද්ද හදාගෙන යථා ස්වරූපයටපත් වෙන්න, ඒ හිතේ දොස් දෙන ස්වභාවයෙන් ගැලවිලා එන්න කොච්චර කාලයක් ගත වෙනවද? සමහර විට ලොකු දෙයක් වුණාම දවස් ගණනක් ගත වෙන්න පුළුවන්. නමුත් බලද්දි තමයි ටිකෙන් ටික මේ දවස් ගණන අඩු වෙනවද? අපි හිතමු තමුන් හිතවත් වෙන්න කෙනෙක් නැත්නම් වෙන කෙනෙක් නිසා තමයි කිසි ගැටලුවක්, පවුලේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේ මිදිලා නැවතත් අර අපේ සුපුරුදු අර ගලන ස්වභාවයට එන්න අපිට කොච්චර කල් ගත වෙනවද කියන එක මේ හිතේ භාවිත ප්‍රමාණය අනුව තීරණය වෙනවා. මේ හිත වැඩපු ප්‍රමාණය අනුව තීරණය වෙනවා. ඉතින් එහෙම පරීක්ෂණයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ පරීක්ෂණයේදී මොකද්ද අපි සඳහන් කරේ? අන්න අර කන්ට්‍රෝල් කරන්න නැති තත්ත්වයක් ගැන කිව්වා. හසුරුවන් නැති තත්ත්වයක් ගැන කිව්වා. එන්නේ හසුරුවන් නැති තත්ත්වයට තව තව අනුග්‍රහ කරන්න. හසුරෝලා යන්න පුළුවන් පස්සට තමයි. ආපස්සට තමයි හසුරෝලා යන්න පුළුවන්. ඉතින් හැසිර හසුරලා තේරුම් ගත යුත්තේ තමයි හසුරුවන්න ගියොත් තන්න පස්සට යනවා. අර ඒ වෙනුවට කියන්න පුළුවන් මොකද්ද? අපේ මේ රිවර්ස් ගියර් එකක් කියල එකක් නෑ. අපිට සමාවෙන්න හාමු අපේ රිවස්ස එකක් නෑ. පස්සට යන්න හැකියාවක් නෑ. ඉස්සරහට විතරයි යන්න පුළුවන් කියලා හදාගෙන ගියොත් අන්න ඒ දිසාවට යන්න පුළුවන්. ඊළඟට තියෙන දේ තමයි මොකද්ද? අන්න අර හිතවිල්ලක් ආවට යතීත සිදුවීමක් ඉතර ඉදිරිපත් වුණාට ඒ ඉදිරිපත් වීම මාත්‍රයෙන් කර්ම රැස් වෙලා නෑ. වැරදිලා නෑ. නමුත් අන්න හිතේ දුකක් කනගාටුවක් ඇති වුණොත්, වැරදුනා පැටලුනා කියලා සැකයක් ඇති වුණොත් අන්න ඒ වෙලාවේ කර්ම රැස්වීමක් වෙනවා. අර අතීත කර්මයට තමුන් පැටලුණා වෙනවා. නැත්නම් හේතුවක් නැතුව බාහිර පරිසරයේ ඉන්න පුද්ගලයා තමුන්ට ඇවිල්ලා බැන වඩිනවා. බණින ප්‍රමාණයනොත් කර්ම රැස් වෙලා නෑ. අර කර්මයක් ගෙවෙනවා විතරයි. නමුත් ඒ කර්මයට, ඒ බැනපු දෙයට අපි ප්‍රතික්‍රියා දැක්කොත්, අපි ඒ පුද්ගලයාව හදන්න මට්ටු කරන්න ගියොත් අන්න අලුතෙන් කර්ම රැස් වෙනවා. ඉතින් ওই දේ තේරුම් අරගෙන නැවත නැවත උත්සාහවත් වෙන්න කියලා අපි කියමු.
තවම චැප් සෙක්ෂන් එකේ පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීනි, ඒකත් ඉදිරිපත් කිරීමට අවසරයි.
ආ කියන්න.
ගරුතර ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධානුසාරී සහ ධර්මානුසාරී යන දෙදෙනා පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි ස්වාමීන් වහන්ස.
අපේ මේ 13 ස්වාමීනාසෙත් ඉන්න මම මේ අවස්ථාව දෙන්න කියලා. අමාරු වැඩුණා. හරි, අපි ඔය මෙහෙම කරමු. ඔය ප්‍රශ්නේ අපි ඊළඟ බ්‍රහස්පතින්දාට තියාගෙන ලොකු ස්වාමීනාසෙට ඉදිරිපත් කරමු. ඈ ඔව්.
අනිත් එක කියන්න ස්වාමීනාස, තව එකක් තියෙනවා.
ඒක ඒක කියන්නකෝ දෙක.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අඟුලිමාල මහ රහතන් වහන්සේ චේතනා ප්‍රමුඛව සිදු කරන ලද ප්‍රාණඝාත කර්ම විපාක දුන්නාද? එසේනම් ඒ කෙසේදයි පැහැදිලි කර දෙනු මැනවි. තෙරුවන් සරණයි. ප්‍රශ්නය අවසන් ස්වාමීන්
වහන්සේ. එතෙන්දි ගත්තොත් දැන් අපි මොකද්ද සඳහන් කරේ? එතන කර්මය ෂය කරන ප්‍රතිපදාවක් මේක කියලානේ අපි සඳහන් කරේ. එතකොට මොකද්ද එතන අවස්ථාව? ඒ විදිහේ කෙනෙක්ට වුණත් මේ ශාසනය හික්මිලා ඒ කර්මය ෂය කරගන්න පුළුවන් හැකියාවක් ලැබුණාද? මිනිස්සු 1000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මරණයටපත් කළා තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් කොච්චරනම් අපාගාමී ස්වභාවයක් අර හිතේ ඇති වෙලා තියෙනවද කියලා කල්පනා කරන්න පුළුවන්. රබි ලුණු කැටේ උපමාවක් දුන්නේ, ලුණු කන්ටේනරයක් විතර ගෙනහලා බාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට උනත් සහනයක් ලබන්න පුළුවන් හැකියාවක් මේ ශාසනයේ තියුණා. මොකද්ද ඒ හැකියාව? අර කනගාටු වෙනව වෙනුවට, පශ්චාත්තාප වෙනව වෙනුවට අන්න මේ මොහොතේ ඉඳලා ඉදිරියට හික්මෙන්න ගත්තා. මේ මොහොතේ ඉඳලා ඉදිරියට අන්න අර කර්ම රැස් නොකරන ස්වභාවය තමන් කෙරෙහි ලං කරගන්න ගත්තා. අනේ එතකොට මොකද වෙන්නේ? අන්න අර කර්මය විනාශ වෙන ස්වරූපයකට තමයි යන්නේ. කර්මය ෂය කරන ස්වරූපයකට තමයි යන්නේ. ඉතින් අපායක ගියා නම් ගෙවල ඉවර කරන්න පුළුවන් කර්ම නෙමෙයි ඕවා. සෑහෙන කාලයකට එහෙම ඉන්න වෙනවා. යම රජු රෝහතන තුරත් හම්බෙන්න ඉඩ තියෙනවා. එච්චරට කාලයක් ඉන්න වෙනවා. නමුත් මේ ජීවිතයේ මේ විදිහේ ප්‍රතිපදාවක් ගෙවනකොට අන්න මොකද වෙන්නේ? මේ කර්මය ෂය කරන්න පුළුවන් ක්‍රමයක් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් අපි ওই භාවනාව පිළිබඳ සඳහන් කරා විදිහටම තමයි. දා භාවනාව පිළිබඳ සඳහන් කරපු විදිහටම තමයි. මොකද්ද? අන්න අර පෙර කර්මයක් ඉදිරිපත් වෙලා එනවා. පෙර කර්මයක් ඉදිරිපත් වෙලා එනවා. ඉදිරිපත් වුණාට ඒකට කනගාටු වෙන්නේ නැත්තම්, ඒකට කනගාටු වෙන්නේ නැත්තම්, ඒ පිළිබඳ දුකක් කනගාටුවක් සැකයක් හිතේ ඇති කරගන්නේ නැත්තම් අන්න කර්මය ෂය කරන ප්‍රතිපදාව ඒක තමයි. කර්මය ෂය කරන ප්‍රතිපදාව ඒක තමයි. තමුන්ගේ පෙර කර්මයක් නිසා ඔන්න යම්කිසි කයේ වේදනාවක් නැగిලා එනවා. දරන්න බැරි වේදනාවක් කය ඇතුලින්ම ගැළපිලා එනවා. ඉතින් ඒකට ප්‍රතික්‍රියා දක්වලා දොස්තර කෙනෙක් වාගෙන දුවගෙන යනව වෙනුවට අන්න ඒක ඉවසගෙන දරාගෙන ඉන්න පුළුවන් නම් ඒක මත පදනම් වෙලා තවත් චේතනා ඇති කරගත්තේ නැත්තම් ඒක සිහියෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න ෂය වෙන දිහාවට යනවා. ඉතින් ඔහොම ප්‍රතිපදාවක තමයි යෙදිලා ඒ ස්වාමීන් වහන්සේ දුක් කෙලවර කරගත්තා කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න සඳහන් වෙනවා මේ ප්‍රතිපදාව වඩනකොට ඔන්න පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ ගිහිල්ලා මේ වටපිටාවේ කට්ටිය ඔන්න ඉඳුල් වතුර එකක් විසි කරත් මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ. ඊළඟට ගලක් කොල්ලෙක් අඹ ගහකට ගලක් ගැහුවත් පොල්ලක් ගැහුවත් ඒක කරකිලා ඇවිල්ලා මේ හාමුදුරුවන්ගේ ඔළුව වදිනවා. ඉතින් අර ලේ පෙරාගෙන පාත්‍රේ බිඳගෙන වතුර පාරවල් කාගෙන අපහු ආරණ්‍යට එනවා. ආරණ්‍යට ආවම බුදුරජාණන් වහන්සේ අන්න ඉතින් පොඩ්ඩක් සැනසීමට කතා කරනවා. පොඩ්ඩක් සහයෝගයට කතා කරනවා. කියනවා බ්‍රාහ්මණය ඉවසන්න. බ්‍රාහ්මණය ඉවසන්න මේ කල්ප ගානක් නිරයට වැදිලා ගෙවන්න තියෙන කර්ම තමයි ඔය ගෙවිලා යන්නේ. නිරයට වැදිලා ගෙවන්න තියෙන කර්ම තමයි ඔය ටිකෙන් ටික ගෙවිලා යන්නේ. කොයි විදිහටද? අර පොළු පාරක්, ගල් පාරක්, ඊළඟට ඉඳුල් වතුර පාරක්, ඔය වගේ දෙයක් හරහා තමයි ගෙවිලා යන්නේ. ඔය වගේ දෙයක් හරහා තමයි ගෙවිලා යන්නේ. ඉතින් බලන්න, අර නිරයේ ගිහිල්ලා නැවත නැවත ඒ ගිනි ජාලා මැද දැවෙමින්, මැරෙමින්, උග්‍ර වූ වේදනා විඳිමින් ගෙවන්න තියෙන කර්ම අර විදිහට ගෙවිලා යනවා. අර විදිහට ටිකෙන් ටික ගෙවිලා යනවා. ඉතින් නිගණ්ඨනාථ පුත්‍රට ඔහොම දෙයක් පෙන්වන්න බෑනේ. කර්මය නියතියක් කියලා කියන්නේ. ඉතින් එකෙක් මරපු පමණින්ම අන්න ගිහිල්ලා අපායේ පදිංචි වුණා වගේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට අන්න මොකද්ද? අන්න නැවත නැවත මේ ප්‍රතිපදාව වඩනකොට අන්න කර්මේශය කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ගෙවලා අවසානයේ අහවර කරා කියලා තමයි ඉතින් අපිට දැනගන්න තියෙන්නේ. රහත් බව ලැබුවා. සෝවාන් වුණා. ඉතින් අපායට යන ස්වරූපේ නැති කරා. ඊළඟට රහත් වුණා. ඒ කියන්නේ තව දුරටත් මේ උප්පත්තිය නොලබන ස්වභාවයකට පත් කරගත්තා. ඉතින් ඒ විදිහේ කතාවල් අපිට තියෙනවා, අහන්න පුළුවන්, දැකලා තියෙනවා. ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවකට තමුන්ගේ ශක්තිය ධෛර්යය වඩා ගන්න පුළුවන් කියලා අපි කියමු.
ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. මම වැඩසටහන ඉදිරි කොටස් කරගෙන යෑමට රාජිකාට ගෞරවණීය ඉල්ලා සිටිනවා.
බොහොම සුතින අදී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ අපේ මේ 13 කටේ ස්වාමීන් වහන්සේ මේ උත්තර දෙන්නේ නැති මොකද දන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න වලට.
දාතුරි උත්තරේ දන්නේ නැති ඉඳලා 13 හාමුදුරුවෝ කියන මමත් දන්නේ නැහැ. ඒක ඉඳලා මම ලොකු හාමුදුරුවන් දාලා ෂේප් වුණා යන්ත.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ අපි කැමති උන්වහන්සේ දායකත්වයක් ලබා දෙනවා නම් ඊළඟ
සතියේ මේ සාගර හාමුදුරුවෝ පොන්දේ අමාරුවක් හදාගෙන උන්වහන්සේත් නැහැ. ඈ උන්වහන්සේ මේ 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 මොන කඩුවෙල ගිහිල්ලා මොකද්ද උස්සලා කොන්දේ අමාරුවක් හදාගෙන දැන් පත්තු බැඳ බැඳ ඉන්නවා මේ දවස්වල. ඊට පස්සේ 13 හාමුදුරුවෝ රිවර්ස් ගියර් එකට වැටිලා තියෙන්නේ.
නැත්තම් ඔබ වහන්සේ අර පැයකමාර ක්ෂේත්‍ර එක දිගට කතා කරනකොට මට හිතෙන්නේ අමාරුත් ඇති කියලා. ඒක නිසා 13 කට සම්මානස්සන සාකච්ඡා ලබා දෙන්න පුළුවන් නම් අපි බොහොම ගෞරවෙන් පාද නමස්කාරයෙන් යුතුව ආරාධනා කරනවා අපි වෙනුවෙන් අනුකම්පාවෙන් ලබා දෙන්න කියලා. thank you අනේ ස්වාමීන් වහන්සේ දැන් ආරාධනා කරන්නේ. ඒක නිසා එන සතියේ ඉඳලා ඔබ වහන්සේ වැඩම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තව ඕන තව ටිකක් වැඳලා කරලා කියන්න මම මේ. එහෙනම් ස්වාමීන් වහන්ස අපි විනාඩි 15කුත් වැඩිපුර අරන් තියෙන නිසා දමකස ස්වාමීන් වහන්ස අපි අද දැනට මේ වැඩසටහන නවත්තමුද?
ඔව් නවත්තමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. මම ලිලංගා අපට ආරාධනා කරනවා මේ පුණ්‍යානුමෝදනාවක් කරලා ස්වාමීන් වහන්සේ දව වන්දනා කරන්න මේ අවස්ථාව ඉදාරම් කියන. එරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පුණ්‍යානුමෝදනාව කිරීමට අවසර.
හොඳයි.
අද දින හරවත් ධර්ම දේශනාවකින් සහ කමඨහන් සම්බන්ධ ගැටලු निराකරණය කිරීමෙන් අපට අගනා උපදෙස් දුන ඔබ වහන්සේලාටත් නිස්සරණ වනයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා ධර්මය අපට පෙන්වා දීමට කටයුතු කළ සියලුම සංඝ රත්නයට මේ සියලුම පින් අත්පත් වේවා. එමෙන්ම ඇසට පෙනෙන නොපෙනෙන පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම දෙනාටත් මේ පින් අත්පත් වේවා. මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවිදේවතාවුන්ටත් පින් බලාපොරොත්තුෙන් සිටින අපගේ මළගිය ඥාතීන්ටත් පින් ලැබේවා. ගාථා කියා පින් දීමට අවසරයි.
හොඳයි.
තාවතාචං හේහි සබ්බදම් පුඤ්ඤ සම්පතං